එක තම වනස්තුන්ගෙන වැඩසරන් තිල්ලගේ විසිල්ලයක් එක්ක අපි හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම කාලිංග.
මම බුද්ධික.
මම තිලින.
මම හර්ෂ.
මම සදීප.
ඉන්නවනේ අද නම් මයික් මියුට් කරගෙන කරගෙන බට ළඟට එලා. මේ අද ඔක්කොමගේ ඉන්නවනේ. මලින්ත නැහැ. මලින්තට ඔලුව කක්කමක් හරි මාක් කරේ. ඉතින් මේ දවස්වල අර මලින්තේ කාලේනේ. අමාරුයි ඉතින්. මේ මොනවද ඉතින් අලුත්තරතර මේ දවස්වල? හර්ෂණ මල්ලිත් එක තනියෙන් කතා කර කර ඉන්නවා. තිල්ලා
තොරතුරු ගොඩක් තියෙනවා ඉතින් කියන්න බෑ ඒවා එකයි ප්‍රශ්නේ.
ඔව් ඊට පස්සේ බලු කපුට දාන්නයක් තියෙනවා කියලා ආරංචි සයිසෙන්සර් ආදට.
ඔව් බල්ලේ කපුට දෙගොල්ලම එනවා.
මේ එහෙනම් ඉතින් අපි එල්ල වැඩක් නැහැ. මේ ඕක දවල්ටනේ තියෙන්නේ.
නෑ නෑ රෑට
තියෙන්නේ. ඒ එහෙමද අපි දවල්ටනේ කතා
අපි මේ දවල්ටනේ කතා වුණේ සිරාවට.
දවල්ට කතා වුණේ.
ඔව් දවල් එන්නේ.
නෑ නෑ
රෑ වෙලයි.
රෑ රෑ
දවල් දවල්
රෑ
රෑ රෑ රෑ දැක්කන රෑ
රෑ
එනේ ඉතින් බරය තනින් හිටපන්
මේ මේ මේක බලන මේක අහන හැට තේරෙන්නේ නැහැ
මොකක්ද
මේ රෑ මේ අපි පස්සේ කතා කරගමු
සදීප මේ මොකද කරන්නේ දවස්වල
මේ දවස්වල ඔෆිස් එකේ නම් ડોකියුමන්ටේෂන් වැඩ කරන්නේ මේ දවස්වල
මේ දවස්වල අර ලිපිකරු තනතුරක් දීලාද හැමෝම අර පාරින් ඉඳගෙන ඉල්ලන්නේ ඒක හම් වෙලාගේ
අද මේ මොනවාරි හදන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි හදපු ડોකියුමන්ට් කරන්න ගියාම තමයි ඊළඟ ප්‍රශ්නේ
තියෙන්නේ හදන ගමන් ડોකියුමන්ට් එක
ඒකට අපේ හර්ෂ හදන්නේ නැහැ ડોකියුමන්ට් කරන්නේ නැහැ කොච්චර වාසනාවන්ත කොල්ලෙක්ද
නෑ හර්ෂ ඔෆිස් එකේ ડોකියුමන්ට් විතරයි
කරන්නේ ඒ ඌ කරන්නේ ડોකියුමන්ට් අර එහාට ගෙනියන එකනේ ඒකට එච්චරම
මෙහෙට කතා කරාම මෙහෙට ගෙනියන්නේ
ඉතින් ඒ වගේම අද හොඳ නිවුස් එකක් තියෙනවා නේ බුද්ධික ඒ ටෙක් අතා 50 සිනේගේ තෑගි දින මොකගේ නම් දැම්මනේ
ඔව් කොහරි හදි දෙකක් විතර ගියානේ වැඩේට
ඔව් ඒ කියන්නේ ඇත්තනම ලොකු process එකක් තිබ්බා මේ කට්ටිය තෝරන්න ඇප්ලිකේෂන් ගොඩක් තිබ්බා ඉතින් කට්ටියව මේ අමාරු වුණා මේ කාට දෙනවද කියලා හොයන්න ඉතින් අන්තිමට
ගහගෙන
මරාගෙන මේ කට්ටිය ලිස්ට් එක හදලා ඊට පස්සේ ඉතින් ටූල් එකක් මලින්ත හොයලා දුන්නා ඒකට නම් ටික දාලා බටන් එක ඔබලා තමයි ඉතින් කට්ටිය කවුද කවුද කියලා තෝරගත්තේ ස්කෝලර්ෂිප් දෙන අය ගෙනා නම් ටික දාන්න අමාරුයිනේ අර බීපු බීම උගුරට එනවා මොකට නිකන්
මේ ඒකයි මේ ස්කෝලර්ෂිප් දෙන එක තව අපි ෆයිනලයිස් කරලත් නැහැ මේ ඒක ටිකක් හොයලා බලන්න ඕන වැඩන්නේ කොහොමද නේ
ඔව්
අනිත් එක කියමු එහෙනම්නේ අපි පොස්ට් එකේ දාලා තියෙනවා ඒනාට කියමුද
.net පොත් තුන දිනාගත්ත කට්ටියගේ නම් ටික කියමු ඉස්සලම නේ බුද්ධික
ඔව්
ගායන්ද සමරදිවාකර අපේ chat room එකේ GNS කියලා ඉන්නේ එයා ඒක නම් මේ පුදුම ප්ලෑන් කරලා වගේ හම්බ වෙච්ච එක මේ ඊළඟට තිලින පළම කුඹුරනේ තිලින ගුණසේකර නෙමෙයි අපේ තිලිනේ පළම කුඹුර කියලා තියෙන්නේ මයි දන්නේ ලියපු වරදද්දගේ සමායෙන් නම හරියට කිව්වනා අනිත් එක නා තමයි මදුරංග මදුරංගගේ සෙකන්ඩ් නේම් එක නම් අපි දන්නේ නැහැ නේද බුද්ධික මොකද මේ එයා දාලා තිබේ මදුරංග කියලා ඊට පස්සේ මං අහලා ඇරියා මේ මදුරංගගේ නම මොකද්ද කියලා ඊට පස්සේ තමයි එයා එවල තිබ්බේ මදුරංග අතුගෝරල කියලා. ඉතින් එහෙනම් ඒ තුන් දෙනාට අපේ සුභපැතුම්. ඊළඟට අපේ ලොකුම ත්‍යාගයට පල්ලැහැ ඉන්න ත්‍යාගයනේ Windows 7 Ultimate එක ගොඩක් අයට ඒක තමයි ලොකු ත්‍යාගය. මේ ඒක දිනාගෙන ඉන්නේ අමිල පැතුම්. එයානම් කතා කරලා බොහොම ස්තුතියිත් කිව්වා මේක හම්බු වෙච්ච එක ගොඩක් සතුටුයි කියලා.
ජය වේවා.
ජය වේවා කියලා. ඉතින් හැමෝටම එහෙනම් අපේ සුභපැතුම්. ඊළඟට ස්කෝලර්ෂිප් දිනාගත්ත අය තාමත් තෝරගෙන යනවා නේද බුද්ධික?
ඔව්.
ඒක ටිකක් පෞද්ගලික තොරතුරු හොයන්න ඕනෙ හින්දා පොඩ්ඩක් කල් යනවා දෙන්නට දෙන්න ඕනේ. ඒ කියපු gifts ඔක්කොම අපිට අනුග්‍රහය දැක්වේ Microsoft .net forum එක මගින්. ඊට අමතරව ස්කෝලර්ෂිප් එකකට අපේ වෙලින්ටන් පෙරර මහත්මයා තමයි ස්කෝලර්ෂිප් එකට දායකත්වය දෙන්නේ ඉතුරු ස්කෝලර්ෂිප් එක ටෙක් කතා කණ්ඩායමේ. ඊට අමතරව බුද්ධික මේ තවත් මොනවා මොනවා ටෙක් කතා ආයෙට දෙන්න අපි වගේ දේවල් සූදානම් කරමු නේද ඉදිරියේදී.
ඒකයි කලින්ග මේ දැන් මේ කට්ටියට මේ තෑගි දෙන දවසක් තියෙනවා නේද? එදාට අපි මේ ඒගොල්ලන්ව හම්බෙලා මේ කට්ටියවම එහෙම මේ පොඩි හමුවක් තියලා එහෙම දෙන්න බලාපොරොත්තු වෙනවා නේද?
ඔව්. කට්ටියත් එක සෙට් වෙලා කාලා වතුර බීලා මේ වගේ හර්ෂයි දන්නේ හර්ෂයි තින්
මිනරල් වලට බෝතල් ගෙනා
මිනරල් වලට බෝතල් දීලා මේ වගේ දෙයක් කරමු
කන්න බොන දේ නම් එන්න
ඔව් ප්‍රශ්නයකට යනවද බුද්ධික නැත්නම් මොනා හරි කියන්න දේවල් තියෙනවා
ප්‍රශ්න ටිකක් ගිහිල්ලා අපි කතා කරමු
නේ ඔව් ප්‍රශ්නයකට යමුනේ
ඔව් නැත්නම් එපා වෙනවා වැඩි
හර්ෂයි තින් ඉක්කොන්ට යන්න මොනවද තියෙනවද නේද
නෑ අයියෝ අපි ගෙදර
නෙන්නේ එහෙනම් ප්‍රශ්නයකට යමුනේ
ඔව්
ඒ ප්‍රශ්නේ අහලා තින්නේ මෙත්ගමගේ ඔබන්ටුවල වයින් දාලා මේ රන් කරාම වයින් වල පුළුවන් දානවා වින්ඩෝස් වලට එන ගේම්ස් ප්ලේ කරන්න. ඒවා ක්‍රැක් කරන්න ඕන නැද්ද කියලා අහනවා මේ වයින් වල ප්ලේ කරනකොට. අනිත් එක තමයි මේ උබන්ටු වල උබන්ටු රන් වෙන එච්චර රෑම් ඕන නැති හින්දා වින්ඩෝස් වලදී රෑම් අඩි වෙච්ච ගේම්ස් පුළුවන් දානවා උබන්ටු වල හොඳට රන් කරන්න.
වයින් ගැන කතා කරාම කියන්නේ වයින් එක වැඩි සෙල්ලම් කරන්න එපා. මොකද ගොඩක් බිව්වම අමාරු වෙනවා. ඔලුව එක්කම හැදෙනවා පව් උදව් දෙයට.
ඒකට වරත් මතක් වෙයි වයින් කිව්වා.
ඔව් මම දන්නේ නේ බේබත් දඩ එක වගේ මේ මතක් කෙනෙක්. ඒකද කරන් දෙන්න. ඒ ප්‍රශ්නේ නැත්තරම් පැත්තට ගියොත් එහෙම වයින් වල ගොඩක් වෙලාට වින්ඩෝස් තරම් හොඳට ගේම් රන් වෙන්නේ නැහැ නේ තිල්ල.
ඔව් මේ මෙහෙමයි සමහර ගේම්ස් මේ ප්ලේ කරන තත්ත්වෙටම ගන්න පුළුවන්. හැබැයි වින්ඩෝස් තරම් පර්ෆෙක්ට්ම මේ ගේම් ප්ලේ එකක් ගන්න අමාරුයි. වයින් මේ සයිට් එකට ගියා නම් winehq.org සයිට් එකට ගියා නම් කලින්ග ඒකේ දෙනවා මේ appdb කියලා එකක්. ඒ කියන්නේ කලින් කට්ටිය මේක ගේම්ස් ඉන්ස්ටෝල් කරලා බලලා ටෙස්ට් කරලා මේක හරියට වැඩ කරනවද, එන errors මොනවද, errors මේ කොහොමද හදාගන්නේ, ඒ වගේ කියලා දාලා තියෙනවා එක එක ගේම්ස් වලට. මේක ගොඩක් වෙලාවට මේ appdb කියන එකට ගියා නම් appdb එකේ ඔයා මේ ප්ලේ කරන්න හදන ගේම් එක සර්ච් කරලා බලුවා නම් එයා අහලා තියෙනවා මේ call of duty NFS shift එක ඊට පස්සේ GTA 4 හැම වැඩ කරනවාද කියලා. මේ ගේම්ස් හැම එකක් ගැනම විස්තර හුඟක් කරවට තියෙනවා මේ FDB කියන එකේ winehq වල winehq.org එකේ උඩ menu එකේ තියෙනවා රතු පාටින්ම දාලා ඇති FDB කියලා. ඒකට ගියා නම් ඒකේ තියෙනවා මේ install කරගන්න ඕන විදිහත් ඒ වගේ දේවලුත් තියෙනවා මේකේ. මේකේ අර rating system එකේ තියෙනවා platinum gold එහෙම කියලා. ඒ කියන්නේ platinum නම් හොඳටම ගේම් එක වැඩ කරනවා, install කරන්න ලේසියි, ඒ වගේ ගෝල්ඩ් නම් ඊළඟ ලෙවල් එකේ, ඒ වගේ තියෙනවා ලෙවල්ස්. ඉතින් හොඳම වැඩේ ඒකට
මේ අර Windows වල එන experience එක මේ නැතුව ඇති අඩු ඇති නේ.
එන්නේ නැහැ ගොඩක් වෙලාවට. මොකද එයා දැන් අහලා තිබ්බනේ මෙතන Windows වල RAM දීලා වැඩ කරගෙන තියෙන මේකේ වැඩ කර. එහෙම කියන්න අමාරු. ගොඩක් වෙලාවට Taman දාලා තියෙන Linux version එක සහ
VGA drivers
Wine version එක VGA ඒ වගේ ගොඩක් ඒවා මේකට බලපානවා.
ඊළඟට මේ ලක්ෂික ගයාල් අහලා තින්නේ යාළඟ තියෙනලු Huawei E156G කියන මොඩෙම් එක අන්ලොක් කරගන්නේ කොහොමද කියලා තමයි අහලා
තියෙන්නේ. Huawei අන්ලොක් කරගන්න පුළුවන් නේද බුද්ධිකර? ගොඩක් සයිට් තියෙනවා නේද? අපි ගිය පාර වැඩසටහනලා දාලා තිබ්බේ.
ඒ තමයි මේ ගොඩක් ඒවා අර ෆෝරම් විදියට තියෙනවා නේ. ඒකේ ත්‍රෙඩ් එකක් තියෙනවා. ඒකට මේ ඉමී එක දැම්මම ගොඩක් වෙලාවට මේ ඒකින් නෑ සපෝට් කරා කියනෝනේ අන්ලොක් කෝඩ් එක දීලා. ඒ වගේ එකක් දාමු ඉතින් නේ.
ඔව්.
ඊළඟට සංජීව අහලා තිනවා මේ එයා වීඩියෝ එඩිටින් කරනවලු. මේ ඊළඟට යා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ගැනත් දාලා තිනවා Pinnacle කියලා එකක් තිනවා. ඊට පස්සේ Ulead කියන සොෆ්ට්වෙයාර්ස් තමයි පාවිච්චි කරන්නේ. යා අහනවා මෙයා මේ හදන එඩිට් කරලා හදන වීඩියෝ DVDs මේ කොපි ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්ද කියලා.
මම හිතන්නේ අපි කලිනොත් ඔය වගේ වැඩ එකක් ගැන කතා කරා බුද්ධික මේ වැඩසටහනකට. අව මේ DVD කොහොමද කොපිරයිට් කරගන්නේ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හදන ඒවා. හැබැයි ඉතින් කියන්න තියෙන එක තමයි කොච්චර කොපිරයිට් කරත් කොපි කරන එක්කෙනාට කොපි කරන්න පුළුවන්. මොකද ගොඩක් කෙනා හැමෝම මූවී එකක් මෙන්නේ කොපිරයිට් කරලා තමයි. ඒ කියන්නේ ඇත්තටම මේ ප්‍රොටෙක්ෂන් දාපුවා. ඉතින් ඒ වුණාට හෑන්ඩ් බ්‍රේක් වගේ ටූල්ස් පාවිච්චි කරපන් ටක් ගාලා මේවා රිප් කරගන්න පුළුවන්.
එහෙනම් මේ සජිත් අහලා තිනවා ප්‍රශ්නයක්. එයා මේ Intel dual core 2.5 GHz Foxconn motherboard එකක් තියෙන computer එකකට Windows 7 64 bit එකක් දැම්මලු. එහෙදි XP mode එක ක්‍රියාත්මක වෙන්නේ නැහැලු. RAM එක 1GB කියලා තියෙනවා. එයා අහනවා මේ නැත්තම් වෙනම XP service factory install කරන්න ඕනද කියලා.
මේකේ මේ කලින් කර processor එකේ support කරනනේ virtualization කියන feature එක තියෙන්න ඕනනේ.
ඔව්. Hyper V මොකද සදීප එක Hyper VT නේද?
නෑ ඔව් VTX නේ කියලා තමයි Intel කට්ටිය නම් කියන්නේ.
AMD වෙන එකක් තියෙනවා V.
ඔව් AMD කට්ටිය තව නමක් කියන කොමාරි ඔය hardware virtualization කියන එක තමයි අවශ්‍ය කරන එක නා.
ඔව් අනිත් එක තමයි මේ Windows 7 දාපු ගමන් මේක active වෙන්නේ නැහැ. මේකට download කරන්න keypad තියෙනවා Microsoft site එකෙන්. ඒ ටික download කරාට පස්සේ තමයි මේ ඇත්තනම් මේ Windows XP mode එක දාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ටිකක් දැම්මද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ Microsoft site එකේ මේ site එක link එක දාමු මොනවා මොනවද download කරගන්න ඕනේ කියලා. ඒ ටිකක් download කරගත්තට පස්සේ තමයි ගොඩක් වෙලාට මේ ටික ඒ කියන්නේ හරියටම XP mode එක වැඩ කරන්න පුළුවන්. අනිත් එක තමයි අර RAM එක නම් මදි 1GB. මොකද virtualization එකට ඒගොල්ලෝ 16GB space එකක් ඉල්ලනවා මේ virtual machine එක ඒ කියන්නේ install වෙන්න. ඊට අමතරව RAM එක minimum 2GB කියලා තියෙනවා. මොකද virtual machine එකට 512 RAM පාවිච්චි වෙනවා.
ඒක නිසා අර මේ
64 බිට් එකයි 32 බිට් එක අතර අපිට තියෙන වටිනාකම නම් RAM 4GB වලට වඩා වැඩි තියෙනවා නේ 64 බිට් දාන්න. හැබැයි 32 බිට් සහ 64 බිට් අතර security අතින් පොඩ්ඩක් 64 බිට් එක ඉස්සරහින් ඉන්නවා. මොකද ගොඩක් වෛරස් අරව මේ හරියට දුවන්නේ නැති නිසා.
මේ Sun virtual box එකක් ඕන නම් දාගන්න පුළුවන් ඉතින් මේ වැඩේ කරන්න නේ.
ඔව්.
හැබැයි මේ දැන් Sun එකෙන් දෙනවද ඒක Oracle virtual box දන්නේ
නැහැ. Sun virtual box කියලා තමයි එන්නේ. ඒක ඕපන් සෝස් එකක් ඉඳලා ලොකු වෙනසක් වෙන එකක් නෑ.
මේ ඊළඟ ප්‍රශ්නෙට ගියොත් SMS වලින් අහපු එක. මේ එයා ෆෝන් එකේ මයික් එක මොකක් හරි වෙලා රිපෙයාර් කරගන්න ගියාලු කඩේකට. ඒකෙදි මේ රිපෙයාර් කරපු දැනින් එයාගේ ෆෝන් නම්බර් එක, ID නම්බර් එක, ෆෝන් එකේ IMEI එක ඔය වගේ ඩීටේල්ස් ගත්තලු. එයාහනෝ මේ ඒක කම්පියුටර් එකකට ගත්තා කියලා කියන්නේ. ඒ වගේ ඩීටේල්ස් දෙන එක හොඳයිද? ඒකෙන් අපිට හානියක් වෙන්න බලවන්ද කියලා.
මෙහෙමයි ඉතින් සාමාන්‍යයෙන් IMEI එක අන්ලොක් කරනකොට IMEI එක ගන්නවා ඉතින් මොකද අර ගොඩක් ඊ ජෙනරේට් කරන්නේ මේ IMEI එකට තමයි. හැබැයි ඉතින්
හැබැයි මේ කාලින් ගියා ගිහිලා දිනේ මයික් එක හදාගන්න. මේ මේකේ ගොඩක්
නම්බර් එක
මෙහෙමයි අනිත් දැන් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක අරුණාම අනිත් දේවල් නම් සාමාන්‍යයෙන් දැන් අර ඒගොල්ල කස්ටමර් ප්‍රොෆයිල් එකක් මැනේජ් කරනවා නම් එහෙම ගත්ත කියලා හිතන්න පුළුවන්. ඒත් ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගන්න නම් ඕම නැවන්නේ නේද?
ඔව්. මොකද පොඩි ප්‍රශ්නයක් තියෙනවා බුද්ධික. හැබැයි සමහර තැන්වල මේ ෆෝන් වල IMEI එක ඒගොල්ලෝ ලියාගන්නේ සමහර අය කියනවා මේ මගේ ෆෝන් එක නෙමෙයි මේ ඕගොල්ලෝ මාරු කරලා කියලා පොඩි ප්‍රශ්න. මොකද එක දැනගත් ගියාම මම දන්න තැනකේ ඒගොල්ලෝ හැම ඉන්වොයිස් එකේම IMEI නම්බර් එක ලියනවා. IMEI නම්බර් එකයි සීරියල් එකයි. මම හිතුවා ඇයි කියලා. නෑ එතකොට ෆෝන් එක මාරු වුණා කියලා කියන්න බැහැලු බෝඩ් එකක්වත්. ඉතින් ඒගොල්ලෝ පැත්තෙන් හරි එතකොට. එතකොට ඒ කියන්නේ බෝඩ් එක IMEI එක මාරු ඒ කියන්නේ ප්‍රැක්ටිකලි ඉතින් කාටවත් එක පාට බැරණට IMEI එක අලුතෙන් ලියන්න පුළුවන්. නට එහෙමයි කියලා තමයි ඒගොල්ලෝ හේතුව කියන්නේ. ඉතින් ඒ IMEI එක දැනගත්ත කියලා ලොකු ප්‍රශ්නයක් එන්නේ. මොකද ඔය ෆෝන් එක දුන්නාම ෆෝන් එකේ කවර් එරියාම ඒගොල්ලන්ට ඕන නැති ඔය නොදැන තැනකුණත් IMEI එක ලියා ගන්න පුළුවන් නේ බුද්ධික.
ඔව්.
එහෙම අවශ්‍යතාවයක් තියෙනවා ෆෝන් එක හදන්න දුන්නා. ලොකු ගැටලුවක් ඇති කරගන්න එපා නේ.
ඔව්. සාමාන්‍යයෙන් ඉතින් ගන්න ඔය වගේ විස්තර නේ ගියාට පස්සේ.
ඔව්. අනික සතියෙ ඉතින් ඕක එකම IMEI එක ෆෝන් දෙකකට දාගත්ත කියලාත් එකම නෙට්වර්ක් එකකින් නම් අමාරුනේ.
ඔව් එකම IMEI එකෙන් නම් අමාරුයි ඉන්න. අර ID නම්බර් එකේම ගන්නවා මම හිතන්නේ ඔය උස්සපු ෆෝන් රිපෙයාර් කරන්න ගිහිල්ලා ඊට පස්සේ පොලිසියෙන් අරගෙන ජරමර වුණාම කඩකාරයා බේරෙන්න අවශ්‍යතාවයේ හින්දා.
ඔව් ඒක නම් දැන් ගොඩක් තියෙනවා. දැන් මොකද දැන් පොලිසියෙන් උනත් දැන් ෆෝන් ගොඩක් උස්සලා ගිලා ආපු ගාන මේ උසාවියට දාලා උසාවි නියෝගයක් අරගෙන ගොඩක් වෙලාවට මේ IMEI නම්බර්ස් ටික මොබයිල් ප්‍රොවයිඩර්ස්ලා අතර බෙදා හරිනවා. බෙදා හැරලා කවුරු හරි පාවිච්චි කරනවා නම් ඒක ඒ වෙලාවේ නෙට්වර්ක් එකේ චෙක් කරලා බලන ක්‍රමයක් දැනට තියෙනවා. ඉතින් දැන් වෙලා තියෙන්නේ මේක එකපාරයි වෙන්නේ ඒ වෙලාවේ ඒ වෙලාවේ ෆෝන් එක ඔන්නෙලා තිබ්බේ නැත්නම් ඉතින් මේකට අහු වුණ නැත්නම් එච්චරයි. මේ ඉතින් ඒකත් ඉතින් පොඩ්ඩක් දුරට යනවා. හැබැයි ඉතින් මේ හොඳ ෆෝන් උසපය නම් මේ IMEI එක මාරු ගන්නවා. දන්නයි.
ඊළඟට මේ නිපුණ අහලා තින්නේ Windows Vista වලට හොඳ නොමිලේ දෙන ෆයර්වෝල් එකක් තියනවාද කියලා.
සෝන්නෙලාම් එක ෆ්‍රී දෙන්නේ. සෝන්නෙලාම් එක දාන්න පුළුවන්. නැත්නම් ඉතින්
Vista වලත් ඉතින් ෆයර්වෝල් එකක් තියෙනවා.
ඔව් Windows ෆයර්වෝල් එක තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඊට වැඩිය කන්ට්‍රෝල් එකක් ඕන සෝන්නෙලාම් වගේ එකක් දාගන්න පුළුවන්. අවාස්ට් ෆ්‍රී එක දැම්මොත් එමේ ඒකෙත් යම් තා දුරට network protection එකක් වැටෙනවා. සෝන්නෙලාම් ටිකක් ඇඩ්වාන්ස් තමයි. මොකද alerts එනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒවත් බැලුවනම් හරි.
ඊළඟ ප්‍රශ්නේ දෙනුවන් විජේවර්ධන අහලා තින්නේ මෙයා සීබස් එල්කේ වෙබ් අඩවියෙන් ඒකේ තියෙන මේ විස්තර අනුගමනය කරලා Windows XP SP 3 වලට ගත්තලු මේ සිංගල් ඉන්ස්ටොලේෂන් එක යුනිකෝඩ් ඉන්ස්ටොලේෂන් එක මේ ඒකෙදි මේ අර කොම්බෝ හැම අකුරට පස්සේ පෙන්නන විදිහට රෙන්ඩරින් වැඩ කර නැහැ කියලා තියෙනවා හරියට. ඒක ඊට කලිනුත් එයා වැඩ කරපු ආයතනයක අලුතෙන් ගත්ත මේ කම්පියුටර්ස් වල තිබුණලු ඒගොල්ලෝ කරේ සර්විස් පැක් 2 දාලා ඊට පස්සේ සිංහල දාලා සර්විස් පැක් 3 වලට අප්ග්‍රේඩ් කරපු එකලු. එයාගේ ගැටලුව මේ ඒ අප්ග්‍රේඩ් ඩවුන්ග්‍රේඩ් කරලා අප්ග්‍රේඩ් කරන්නේ නැතුව සර්විස් පැක් එක සර්විස් පැක් 3 වලටම පුළුවන්ද කියලා දාගන්න.
බුද්ධික ප්‍රශ්න තියෙන්නේ දැන් මම නම් ගොඩක් ඉන්ස්ටෝල් කරලා තිනවා මට මේ ගැටලුවට මුහුණ දෙන්න වෙලා නෑ බුද්ධික සර්විස් පැක් 3 වලදී. හැබැයි අපේ ගෲප් එකේ හැම ගොඩක් අය කතා කරලා තිනවා මෙහෙම ගැටලුවක් තියෙනවා කියලා. ඉතින් හැබැයි ඒකට විසඳුමක් එක්කෙනෙක් බ්ලොග් එකක ලියලා ඒකේ ලින්ක් එක දාලා තිබ්බ අපේ ගෲප් එකෙත් මේ අහ ප්‍රශ්නෙට බුද්ධික දකින්න තියෙක.
ඔව්
DLL එක ප්‍රශ්නයක්
DLL එක ප්‍රශ්නයක් කියලා. ඉතින් එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මේ අපි ඒ ගරුප් එකේ ත්‍රෙඩ් එකේ දා බ්ලොග් පෝස්ට් එකට ලින්ක් එකක් දාමුනේ බුද්ධික. එතකොට ඒ විසඳුම එයාට දාගන්න බල. හැබැයි මම නම් දාපු එකකවත් මං ඔය ගැටලුව දැකලා නැහැ බුද්ධික. බුද්ධිකට ඒක දැකලා
ඒක හම්බෙන්නේ නැහැ කලින් දාම.
හැබැයි අර ප්‍රශ්නේ තියෙන්නේ Windows CD එක කිල්ලොත් තමයි මේ ගැටලුව එන්නේ. හර්ෂට එහෙම වෙලා තියෙනවද ඔය වගේ ප්‍රශ්නයක් මීට කලින්?
සර්විස් පැක් 3 දාන්න කියලා නැහැ. සර්විස් පැක් 2 එකෙත් මට ප්‍රශ්නයක් ආවා. ඒ DLL එකක් ප්‍රශ්නයක් වෙලා. DLL හරියට වැඩුනේ නැති නැවත ඔගේ.
ඔව් හර්ෂ ඇත්තටම ප්‍රශ්න අහගෙන හිටියේ නැහැ. එක ඉන්නත් රිස්පෙක්ට් 3 කතාව වුණා DLL ලැබුණා ඒ ටිකට උත්තර දුන්නා මේ අපි යන්නේ ඊළඟට හර්ෂටම එනේ කපන්නේ හර්ෂ
ඊළඟට මේ හරිය අහලා තියෙන ප්‍රශ්නයක් මේ ඩොමේන් නේම් එකක් සහ හොස්ටිං සර්වර් එක එකිනෙක සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න බලවන්ද කියලා ඒක ප්‍රශ්න තුනක් තියෙනවා ගාරින්ග අනිත් එක තමයි ඩොමේන් නේම් එකක් සහ හොස්ටිං ඉඩකඩ වෙනම ආයතන දෙකකින් මිලදී ගත්තට ඒ අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද? අනිත් එක තමයි .lk domain name එකක් ගත්තා වෙනත් ආයතනයකින් හොස්ටිං ඉඩක් ලබා ගැනීමදී මේ දෙක සම්බන්ධ කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ දේවල් තියෙනවද කියලා.
ඔව් domain එකක් කරන් web hosting එකක් හදාගන්න හැටි අපි නිකන් පියරෙන් පියර කියමු ගනේ බුද්ධික. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔය domain එකක් කොහෙන් හරි ඉස්සෙල්ලා මේ දෙකෙන් කොයි එක කරා ප්‍රශ්න නැහැ. හොස්ටිං වෙන තැනකින් ඉල්ලන්න. එතකොට හොස්ටින් ඉල්ලනට ඒගොල්ලෝ අහන ඩොමේන් එක මොකක්ද කියලා. එතකොට තමන්ගේ ඩොමේන් එක අපි හිතමු kalinga.com නම් kalinga.com කියලා කිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ ඩොමේන් එක හයි ඒගොල්ලෝ රෙජිස්ටර් කරන්න නැත්නම් වෙන තැනකින් රෙජිස්ටර් කරනවා කියලා. ඒ දෙක කොහොම කරත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට කියන්න බලා හරි මම වෙන තැනකින් රෙජිස්ටර් කරන්න කියලා. කියලා ඒක ගියාම ඒගොල්ලෝ account එක activate කරනවා. activate කරාම ඔක ඔයාට ඒගොල්ලෝ එවනවා DNS servers කියලා දෙකක්. සමහර අය දෙකක් ඒවා. ඒ තුනක් හතරක්. ඊට පස්සේ ඔයා අපි හිතමු ඩොමේන් එකක් රෙජිස්ටර් කළා කියලා කොහේ හරි. ඩොමේන් එක රෙජිස්ටර් කරාම ඔයාට ඩොමේන් එකට කන්ට්‍රෝල් පැනල් එකක් හම්බ වෙනවා. හැබැයි .lk වලදී නම් මේ කන්ට්‍රෝල් පැනල් එක හම්බ වෙන්නේ නැහැ.
ඔව් අපි ගාරින්ග සාමාන්‍යයෙන් .com ඩොමේන් එකක් ගන්නකොට තියෙන ටික කියලා lk ඩොමේන් එකේ යහලා දෙන විශේෂයෙන් මොනවද ෆලෝ කරන්න ඕන කියලා. ඒ ටික ඒ විශේෂ ටික කියවුනේ ඒ කොහොමද විශේෂයෙන් නේදන්නේ.
ඔව් ඒක නිසා .com එක ගත්තට පස්සේ ඔයාට වෙලෙම ඩොමේන් එක සාමාන්‍යයෙන් ඇක්ටිවේට් වෙනවා. ගොඩක් වෙලාවට මේ .com එක රෙජිස්ටර් කරන ප්‍රොසෙස් එකේදී අහනවා නේම් සර්වර්ස් මොනවද කියලා. දැන් සමහර දැන්වල මේක දැන් ඔය ගෝඩඩී වගේ කපාචිර තියෙන පොඩි නික එක තැනක තියෙන set name servers here click here කියලා යාන්තම් ඇහැට පේන්නේ නැති ටිකක් ඉතුරු ටික ඔක්කොම ලොකු ලොකු ඇඩ් ටිකක් තියෙන්නේ. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ domain එක දිගටම registration එක ඉවරනාට පස්සේ ඔයාර control panel එක log වෙලා name servers කියලා තියෙන තැනක් ඒගොල්ලෝ change name servers වලට ගිහිල්ලා දැනට ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේ default name servers ඇටලා තියෙන්නේ. ඒ දෙක අයින් කරලා අර host name provider දීපු DNS servers දෙක එතෙන්ට add කරලා save කරානා. පය හයක් හතක් යනකොට මේක අප්ඩේට් වෙලා ගානට වැඩ කරන්න
හැදෙනවා.
ඔව් ගොඩක් වෙලාවට විනාඩි ගානක් ඇතුළත දෙනවා. සාමාන්‍යයෙන් නම් පයක් හය හතක් යනකොට මේක හරියටම වැඩ කරනවා. එහෙම නැත්නම් දැන් අපි හිතමු හොස්ටින් එක වෙන තැනකට මාරු කරනවා කියලා. වෙන තැනකට මාරු කරත් මේක හරිම ලේසි වෙන තැන account එක අර විදියටම ඉල්ලුවා domain එක දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ වෙන DNS එකෙන් අතන මාරු කරන්න විතරයි තියෙන්නේ. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි.
ඔව් ඒක මේ DNS එක කලින් මාරු කරන්නේ නැත්නම් domain එකේ මේ එහෙම නෝ DNS control panel එකේ තමයි කරන්න තියෙන්නේ වෙනස්කම.
ඔව්. දැන් .lk ගත්තොත් එහෙම .lk එක ගන්නවා කියන්නේ ඉතින් අර මාර ලොකු process එකක් තියෙනවා. online form එකක් ඒගොල්ලෝ පුරවන් දින ඒක මේ ඔක්කොම ටික පුරෝලි වරලා යට ඒකෙත් අහනවා name servers මොනවාද කියලා. දැන් name servers අර ඉල්ලපු ටික දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් .lk එක ගත්තේ Columbia University මේ Moroto University එකට ගිහිල්ලා නම් පස්සේ වාට කියන්න බලන් hostmaster@nick.lk එකට ඊමේල් එකක් දාන්න. මගේ ඩොමේන් එකේ අලුත් name servers මේ දෙක තමයි. මේ දෙක හරි තුන හරි උපරිම .lk හැ නම් තුනයි දාන්න පුළුවන්. මාර දිගුනේ ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ එකයි. අනිත් ඒවා නම් 13ක් පුළුවන්. මේ ඒකේ ඒගොල්ලන්ට කියලා ඉන්න මගේ name servers තුන මේකයි. හරි දෙක හරි එකකට වඩා name servers අනිවාර්යෙන් දෙනවා hosting company. ඒ name servers දෙක මේකයි update කරන්න කියලා ඒගොල්ලෝ සමහරලාට පැය 12ක් වගේ යනකොට මේක මාරු කරනවා. 24ක් නම් අනිවාර්යෙන් ගොඩක් වෙලාට වෙනවා.
ඒක තමයි සාමාන්‍යයෙන් NS1. කියලා.
ඔව් හොස්ටිං කරන කම්පැනි නම හරි නැත්නම් වෙන මොකක් හරි නමක් හරි ඒ වගේ තමයි එන්නේ. ඕක තමයි සරල විදිය. ඔක්කොම ටික පැහැදිලි වෙන්නේ නැද්ද?
ඔව්. මෙත් ආපවල් දෙනවා මේ ගේම්ස් ගැන ප්‍රශ්න. එයා අහනවා ගේම්ස් වලට මොකක් හරි ඩෙස්ක්ටොප් PC එකක් ගනිද්දී VGA RAM ප්‍රොසෙසර් වලට අමතරව සැලකිලිමත් වෙන්න ඕන දේවල් මොනවද කියලා. මට නම් දැන් මතකට එන විදිහට පවර් සප්ලයි ගැන බලන්න වෙනවා. මොකද VGA එකට හුඟක් වෙලාවට පවර් ගොඩක් අවශ්‍ය වෙන නිසා මේ පවර් සප්ලයි එක ගැන බලන්න වෙනවා. නේද හර්ෂ? කේසින් එකක් සමන්ට හුඟක් කලාට මේ ලොකු කේසිනක් ගන්න මොකද විජය කාඩ් එකට දැන්ගෙන විජය කාඩ් එකක් ලොකු නිසා
එක අනිවාර්යෙන් බලන්න ඕනේ මොකද මේ ගොඩක් දැන් තියෙන මේ එම්ඩි ප්ලස් එකේ වගේ ගන්න පවර් සප්ලයි හරි නැහැ.
ඔව්.
විජය කාඩ් එකට හානි වෙන ඉඩ තියෙනවා.
ඔව් මේ වොට් ගන්න හුඟක් කලාට මේ අවශ්‍යයි ඒ පවර් සප්ලයි මේ විජය කාඩ් එක ඔන් කරගන්න. ඉතින් ඒත් එක්කම hard disk එකත් සාමාන්‍ය speed එක වැඩි එකක් ගන්න බලන්න නම් හොඳයි නේ.
එනේ. සාමාන්‍ය හැබැයි මෙහි ගන්න නැහැ නේ ඒ වගේ.
හැබැයි power supply ගන්න ගියාම නම් මාර එක්ස්පීරියන්ස් එක මට අම්මුණා. මොකද මං එක සැරයක් මේ ඇත්තටම game ගහන්න නෑනේ මේ server එකට power supply එක 500 watt එක. power supply අර දුන්න ගමන් මට එක තැනකින් දෙහෙරුණා මේක 500 watt තියා watt 300ක් ගන්න බලන්න කියලා. ඒක නිකන් අර සාමාන්‍ය power supply කිදීමයි දැක්කම තේරුණා මේක එහෙමයි. කියලා මොකද මේක
අඩුයි ඉතින් බේන කවකට පෙට්ටියක්
වගේ නිකන් කිසිම quality එකක් නැහැ මේ අනිත් එක තමයි ඔව් අනිත් එක තමයි මේවේ අර මේ VGA කාඩ් වලට power දෙන්න නම් වෙනම අර හතරස් පොඩි connect එකක් තියෙන pin හතරක එහෙම එකක්වත් නැහැ සාමාන්‍ය මේ 500 600 volt power supply ගන්න අනිවාර්යෙන් මේ VGA වලටත් power එන එක මිලත් රුපියල් 4000ක් විතර කියලා කිව්වෙ මට ටිකක් සැකයි ඉතින් රුපියල් 4000කට 500 watt එකක් දෙනවා කොහොම ටිකක් කියලා මම තවත් තැනක හොයලා බලනකොට ඔන්න එතන නම් ටිකක් හොඳ එකක් තිබ්බර
එතන
ඔව් 7000ක් විතර වුණා ඒ power supply එක. ඒක නම් hard disk 6ක් ගහන්න බලුවා. ඒක දැක්කම තේරෙනවා ඉතින් hard disk කීයක් ගන්න බලන්ද ඒක දැක්කම තේරෙනවා මේක ඇත්තටම power supply 500 තියෙනව නැද්ද කියලා. අනිත් එක
තමයි මාරේ රවට්ටලා දෙනවා මේ 500
කිය. ඔව් අනිත් එක තමයි power supply එක මදි කියලා දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි power supply fan එක පුදුම හයියෙන් කරගෙන. ඔව්. ඒ කියන්නේ ඉතින් අනිවාර්යෙන් power supply එක මදි 500 watt නැහැ කියන එක තමයි.
ඊට පස්සේ අහනවා මේ game වලට හොඳ AMD ද Intel ද කියලා. Intel වල AMD සමහර ප්‍රොසෙස් තියනවලු යා කියනවා මේ Intel වලට වඩා ඒක නිසා මේ ඒක හොඳයි කියලා. හැබැයි ඉතින් මේ high end ම කියලා ගන්න ගත්තොත් එහෙම අපේ ඒක අර ඉවරයක් නැහැ නේ.
මෙහෙමයි. ඔව් ප්‍රොසෙස් ගන්නකොට
ගොඩ ලංකාවේ මේ Intel නේ මේ after sales තියෙන ගොඩක්
නේ. නෑ ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි. ප්‍රොසෙසර් වල ගොඩක් කට්ටිය මේ ප්‍රොසෙසර් හොඳයි කියලා කියන්නේ පොඩි දෙයක් ගැන සැලකිලිමත් නොවි. සාමාන්‍යයෙන් value for money කියලා කිව්වොත් එහෙම low end එකේ processor වලට යනකොට AMD ලාභයි. ඩොලර් 20කින් තියෙන විතර performance wise versus CPU speed එකත් එක්ක බලනකොට ලාභයි. නමුත් high end CPUs වලට යනකොට ඇත්තටම performance වලින් AMD වලට කිට් වෙන්නත් බෑ. දැන් Core i7 ඔවගේ වට යනකොට ඒ range එකට යන ඇත්තටම මේ
AMD race එකෙන් පරදුනානේ.
ඔව් AMD chip එකක් නැහැ. ඉතින් ඒ වුණා අනික තමයි AMD වල තියෙන ප්‍රශ්න මේ ටිකක් රත් වෙනවා. ඒ වගේ ප්‍රශ්න.
AMD වල හුඟක් තියෙන කලින් ගේ අර experimental يعني ඒගොල්ලෝ අර අත්හදා බැලීම් කරන මේවා සෑහෙන දිනවා නේ. يعني එක එක high tech يعني උපරිම ඒවට ගියපුවක් තියෙනවා. ඒව හැබැයි සමහරවල් practical නෑ.
ඔව්. ඉතින් ඒක නිසා අර ඒ competition එකක් ඉන්න එක හැමතිස්සම හොඳින් නෑ. AMD එක හොඳයි. නමුත් පෞද්ගලිකව මම දන්න දෙයක් තමයි Intel chips high end වලට යනකොට ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියන්නේ. සදීප ඒක මොකද කියන්නේ?
ඔව් ඒක ඒකට ඉතින් එහෙම තමයි කියලා තමයි කියන්නේ.
නෑ ඒක ඔය සම්බන්ධ වැඩ කරන හින්දා මේ සලීපටත් ඔය ගැන අයිඩියා එකක් තියෙනවා. මොකද ගොඩක් අය මේ අර ඉස්සර නම් අපිට ඇත්තනම තිබ්බා මේ දැන් ඔය Pentium 2 1 තියෙන කාලේ AMD processor එකක් කියලා කියන්නේ තියෙන motherboard එක. දැන් අපි උදාහරණයක් ගමු මගේ තියෙන Pentium 100 motherboard එකක් නම් AMD ලා processor එකක් ගාව මේ chipset එක මේ socket එකටම ගහන්න පුළුවන් මට 150 විතර megahertz ගන්න processor එකක්. ඔහොම තමයි AMD market එකට. ඒක ලාබෙටම upgradeable කරන්න විදිහට. පස්සේ ටිකක් ඒගොල්ලෝ ඒ කියන්නේ value for money වගේ ආවා. ඒ කියන්නේ මම processor එක රුපියල් 15000කට ගන්නවනේ AMD processor එක 6000ට තියෙන ඒ performance මත තියෙන. දැන් ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් යන විදිය ඉතින් low end මනම් මේවා එච්චර ප්‍රශ්න නැහැ. high end යනකොට quad core එයාගේ යනකොට AMD ටිකක් පස්සෙන් තමයි දැන් ඉන්නේ.
ඔව්. ඒත් එක මම අහනවා මේ සමහර වෙලාවට මේ games වල requirements තියෙන විදිහටම PC එකෙත් තිබ්බට මේ games හරියට වැඩ කරන්නේ නැත්තේ කියලා.
ගොඩක් වෙලාවට මේ ක්‍රැක් කරන ගේම් වල නම් ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා නේ තිල්නේ.
ඔව් ඒක වෙන්නත් පුළුවන්. අනික මේ නම්බර්ස් වලින් තිබ්බට දැන් අපි හිතමු 256 MB VGA. ඒ වෙනත් ඔයගේ VGA එක මේ ගන්න තිබ්බට අර අනිත් ෆීචර්ස් අවශ්‍ය නැති වෙන්න පුළුවන්. ෂේඩර්ස් version එක නැත්තම් මේ VGA කාඩ් එක හදපු මද මේ කියන්නේ VGA කාඩ් එකේ තියෙන මේ බෝඩ් එක එච්චර ෆීචර්ස් නැහැ. ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්.
hardware TNL support කියලා එක එක තියෙනවා ෆීචර්ස්.
ගොඩක් කලින් නම් මන්නම් දැකලා තියෙන මේ VGA ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ VGA ප්‍රශ්නේ කියලා කියන්නේ මේ ගොඩක් කලින් මේ memory වලින් කිව්වට මේ GPU requirement එක කියන්නේ කවුරුත්.
වලින් හැමෝම ගන්නෙ 512 නම් 512 එහෙම
නේ. මේ chip ඇත්තටම මොකක් හරි Nvidia හරි මේ AMD Radeon හරි තියෙනවා මේකේ තියෙන ෆීචස් ගැන කතා වෙන්න.
ඔව්. ඒ කියන්නේ මැනුෆැක්චරර් කවුද කියලා පොඩ්ඩක් බලලා ගන්න.
ඔව්.
ඊළඟ ප්‍රශ්නේ තමයි.
ඔව් එයා අහනවා එතක මේ එයා ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා මේ ගැන. එහෙම වෙන්නේ නැතුව හරියට PC එකක් assemble කරන්නේ කොහොමද කියලා. ඒක නම් ඉතින් අතරම quality එකෙන් වැඩි VG එකක් ගන්න වෙයිනේ.
ඔව් VG ගන්නවනේ ඉතින් අපිට කියන්න තියෙන අඩු ගානේ Asus Foxconn ඒ වගේ සමාගම් වලින් ගන්න. අනික පොඩ්ඩක් මතක තියාගන්න හැමතිස්සෙම මේ GPU එක කියන්නේ VGA කාඩ් එකේ තියෙන ප්‍රොසෙසර් එක මොකක්ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. මොකද ඒ දැන් මෙමරි එක විතරක් මේකට ඇත්තටම හොයන එක තේරුම් ගන්න. මොකද 512 VGA කාඩ් එකක් ගන්න බලන් දැන් රුපියල් 5000ට 6000ට. ඒ වුණාට දැන් උදාහරණයක් ගත්තොත් ඔය 9200 වගේ ලොකු කාඩ් එකකට ගියත් සමහරවිට 512 වගේ තමයි මෙමරි
තියෙන්නේ.
උනාට ගාන වෙනස ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම පොඩ්ඩක් බලන්න ඕන එකක් තමයි අරක. ඒ කියන්නේ GPU එක.
අලුත්ම දැන් මීඩියනන් 9000 series එහෙම කියලා මෙහෙත් දැන් තියෙනවා හරි ලාබෙට. පොඩ්ඩක් ගන්න කලින් බලන්න ඕනේ මේ කවුද මේක හදන්නේ කොහොමද මෙච්චර අඩුවට දෙන්නේ එහෙම.
ඔව් මේ එයා ප්‍රශ්න ගොඩක් අහලා තියෙනවා කලින්ක මේ ඊට පස්සේ අහලා තින්නේ මේ සදීපය Windows mobile වලට free ගන්න පුළුවන් torrent client එකක් තියෙනවද කියලා.
Windows mobile වලට?
ආ Windows mobile වලට torrent client නම් තියෙනවා මට ෆ්‍රීද නැද්ද කියලා නම් මම හරියටම ෂුවර් එකක් නැහැ. මම හැබැයි එහෙම පාවිච්චි කළත් නැහැ Windows mobile වල උඩ මේ torrent clients නම්.
මොනාද දෙන්නේ Windows mobile එකේ නේද මම torrent එක කියලා මට කියන්නේ.
පොඩි ෆයිල් download කරන්න. පොඩි ෆයිල්.
පොඩි ගිගාබයිට් එකකින්තර එකක් කොහොමද ෆෝන් එකේ ලොකු ෆයිල් එකක් download කරන්නත් බෑනේ නේද?
ෆෝන් එකේ ඉතින් memory card එකක් වගේ තියෙනවනේ ඉතින් බලුවන්.
ඒත් ෆයිල් size එකේ limitation නම් තියෙනවනේ.
යාර ඒකේ මෙමෙත් 1GB 2GB තියෙනවනේ ඉතින් පුළුවන් ඔක කීයක් හරි බාගන්න.
ඒ වුණාට ඉතින් මාර ලාක් යයිනේ. කෝල් එකක් එහම ඩිස්කනෙක්ට් වෙනවා.
ඔය ටොරන්ට් අවලන්නේ
නැහැ.
එයාහනා මේ සදීපය Windows mobile වලට මේ OS එක අයින් කරලා අපිට කැමති දැන් Android අර මේවා එහෙම දාගන්නත් පුළුවන්ද කියලා.
එහෙනම් ඉතින් ටිකක් බෑ. ඒ කියන්නේ අපිට ඕන හැටියට නම් කරන්න බෑ. ඉතින් මොකක් හරි ෆෝන් එකකට කවුරු හරි Android OS එකක් release කරලා තියෙනවා නම් අපිට ඒක දාගන්න පුළුවන්.
ඔව්. දැන් අර වෙලා තියෙන ඔය hardware drivers අපිට drive එක download කරලා දාන්න වගේ කරන්න බෑනේ. ගොඩක් වෙලා image එක හදන්නේ hardware එකටමයි. එතකොට radio driver එක bluetooth radio අරව මේවා ඒවා ඉතින් අමාරුයි.
ඔව්.
මේ ලොකුම සීන් එක තියෙන දැන් හැම ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ computer වගේම තමයි කියලා මේ computer වලට voice එකක් දානවා වගේම තමයි කියලා මේ phone එකට voice එකක් දාන එකත් ඒක ඊට වඩා මේ ටිකක් සංකීර්ණ වැඩක් මොකද computer එක හැමතිස්සෙම තියෙන එකම architecture එකට කියන්නේ කවුරු හදුවත් architecture එක එකමයි. ඒ වුණාට phone එක එක්කෙනා එක එක විදිහට හදනවා. ඉතින් ඒ ආකිටෙක්චර් එක වෙනස් වෙන හින්දා නිකම්ම එකක් අරගෙන අනික ඒවා හැම එකකම දදා යන්න බෑ.
ඔව්. මේ යහන අන්තිමට මේ සදිපේ ෆෝන් එක යගේ මේ HTC Touch Diamond එකල්ල තියෙන්නේ. ඒකේ මේ Wi-Fi පාවිච්චි කරද්දී හුඟක් රත් වෙනවලු ෆෝන් එක. ඒක සාමාන්‍ය දෙයක්ද නැත්නම් මේක බැටරි එකට කොහොමද බලපාන්නේ කියලා යහනවා.
නර්ගෙදී දැන් බලපන්.
ටච් ඩයමන්ඩ් එකට නම් ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඔය ටච් ඩයමන්ඩ් එකක් මේ මම ටිකක් පාවිච්චි කරනවා මේ ඒක
දෙකක්
වයිෆයි නෙමෙයි. ඔය වයිෆයි නිකන් කෝල් එකක් ගත්තත් රත් වෙනවා සෑහෙන්න.
මේ මට යාළුවෙක් කිව්වා ඕක හරි අමාරු කියලා මේ සාමාන්‍යයෙන් දිග කෝල් එකක් ගත්තම හුඟක් රත් වෙනවා
කියලා. ඔව් ඒක ගහලා තියෙන මල් කැඩීමට නෝ කියලා.
ඔව් මල් කැඩීම තහනම් කියලා නේ.
මලට නෝ කියලා. මේ සදීපෝ මේ Windows mobile කතා කරාම කතා කරේ මම මේ ළඟදී අර සදීපගෙන තියව Windows CE එකක් කොහමද x86 මේ 86 එකකට දානවා නම් කොහොමද කියලා. මේ ඒකට image එකක් හදා ගන්න ඕනත් අපිට ගොඩක් මාන්සි වෙන ඕනේ.
ඔව් ඒක තමයි.
ඉතින් Windows mobile එකකට දාගන්න නම් කොහොම මාන්සි වෙන්නේ නේද? අය අතර chat room එකේ ඔක්කොම කියන දසුන් එහෙම හිතරිදිලා මොකද දසුන් පාවිච්චි කරන්නේ AMD computer ගන්න. අපෝ නෑ රත් වෙන්නේ නෑ නෑ අපි කිව්වේ මේ රත් වෙනවා මේක අවුල් කියන එක නෙමෙයි. අපි කිව්වේ value for money එනකොට පොඩ්ඩක් දැන් AMD පස්සෙන් කියලා.
දසුන් කලබල වෙන්න ඕනේ නැති මමත් තාම පාවිච්චි කරන මේ XP මේ මොනවාද AMD Athlon XP එකක් තමයි.
ඔව් මේ අනික ඉතින් AMD ගල් ගල් කියලා කියන චුට්ටේ
මේ AMD Intel වල ඇති ඉතින් කවදාවත් ඉවර වෙන එකක් නෙමෙයිනේ.
ඔව් මගේ ඉස්සෙල්ලම තිබ්බේ හැබැයි දැන් කට්ටිය දන්නවත් දන්නේ එහෙම ප්‍රොසෙසර් හදපුවා ඉන්නවා කියලා Cyrex IBM සමාගමෙන් ඒ දවස්වල හදපු එක. මගේ
Cyrex දැන් VIE අරගෙන තියෙන්නේ නේද?
ඔව් දැන් VIE එක ප්‍රොසෙසර් හදන්නේ ගොඩක් වෙලට ඔය ඒගොල්ලන්ගේ embedded වලට යන ඒවා ඔය C7 ඒ වගේ ප්‍රොසෙසර් මිසක් දැන් ලොකු ප්‍රොසෙසර් හදන්නේ නැහැ නේද?
ඔව් ඔව් හදන්නේ
නැහැ. ඉතින් ඕක කිව්වා මතකුනේ මගේ එක machine එකක් තිබ්බා මේ ඒකේ ප්‍රොසෙසර් එක තිබ්බේ Cyrex 100 MHz එක. අපෝ ඒ කාලේ මතක් කරනට දුකයි. ප්‍රොසෙසරේටම අලවල තමයි CPU එකේ RAM එක තියෙන්නේ.
ඔව්.
මේ අපි මෙත්තව ප්‍රශ්න ගොඩාක් අහලා තියෙනවා. අපි අනිත් කට්ටියගේ වල ගිහිල්ලා අපෝරන්නේ.
ඔව්. අපෝ වෙන්නේ ඇයි ඉවර කරන්නේ? අපෝ වෙන්න නේද?
ගිහිල්ලා එන්න.
ඔව් ගිහිල්ලා එමු.
එහෙනම් මෙද්දම මේ ප්‍රශ්නකට අපෝ යන්. එයා අහනවා ගේම් ටෙස්ටර් කෙනෙක් වෙන්න තියෙනවනේ සුදුසුකම් මොනවද කියලා.
ඔව්.
ගේම් කන්න පුරුද්ද
මේ ගේම් බෝයිලට මේ දවස්වල ප්‍රශ්න නැහැ මුන්ට අයර කාමරේට දාමු දල්ලලා
නෑ මම දැන් තිරින මොව
දාගෙන ඔෆිස් එකේ වැඩ අඩු වෙන්න ඕනේ පළවෙනි එක
මේ මමත් ඔය
ගේම් ටෙස්ටර් කෙනෙක් කියන්නේ මන්නත් අතර මේ ලංකාවේ නම් කිසිම හැකියාවක් නැහැ මේ හදන කම්පැනිස් තියෙන පිටරට වලද
ඔව් මමත් මේ එලෙවල් ඉවරනට පස්සේ ඔඩෙස්ක් එකෙන් හම්බ වෙලා ටික කාලයක් කරා එක ප්‍රොජෙක්ට් එකක් ඉතින් මේ හැබැයි ඉතින් මේ ප්‍රොජෙක්ට්ස් නම් හොයාගන්න පුළුවන් මේ කම්පියුටර් එකක් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ගේම්ස් ප්ලේ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ අනික ඉතින් මේ කමියුනිකේෂන් ස්කිල්ස් ටිකක් තියෙන්නත් ඕනේ
ඔය තිරණ කියන්නේ අර ෆ්‍රීලාන්සින් විදියට ගේම් ටෙස්ටිං කරන එකනේ නේ
ඔව්
තිරණ එහෙම නැතුව දැන් ඔෆිෂියලි සයිට් වලින්ම ගන්න පුළුවන්ද ගේම් ඩෙවලොපර්ස්ලාගේ
සයිට් වලින්ම ඇප්ලයි කරලා බලන්න පුළුවන් නේ හුඟක් මේ සයිට්ස් වල දාලා තියෙන මේ කැරියර් සෙක්ෂන් එකේ මේ වේකන්සිස් තියෙනවා නะ
ඔව්
try කරලා බලන්න බලන්න හැබැයි දැන් අපේ අර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ඔක්කොමත් එක්ක වරද්දි මේ ඔපෝෂන්ට් එකක් හම්බෙලිද කියන එක ටිකක් සැකසිත
සුදුසුකම් වෙන්නේ ඕනෙම ගේම් එකක් පැය 3ක් 4ක් ඇතුළත ඉවර කරන්න පුළුවන් හැකියාව තියෙනවා
ඔව් ඉතින් හැමෝම සිනමාවනේ ගත්තා නේ ගේම් ගහන්න කොච්චර එක ජොබ් එකකට ගේම් එකක් ගහලා දෙනවා නේ ඒ වරන්ට ඉතින් අමාරුයි නේ මට නම් එපා මේ හැබැයි මේ
දෙන්න අර මේ රේසිං පිස්සුව ගියාද දැන්
ඉතින් මේ සෝදිනා මේ PS2 එක දන් දුන්නනේ මයික් කරේට එයා දැන් ඒත් ඒක පාවිච්චි කරන්නේ නැහැ මම හිතා.
ඔෆිස් එකේ ඔෆිස්
එකේ. ආ ඔෆිස් එකේ දැන් වෙලාවක් නැහැ කට්ටියට 20.
එයා අහන ලංකාවේ HTC authorized dealer කෙනෙක් ඉන්නවද කියලා.
HTC ඉස්සෙල්ල නම් හිටියේ මේ සදීප කවුද? අම්මතකද?
කාලින්ගෙන හිටි.
කාලින්ගෙන නෙමෙයි.
මොකක්ද?
Infinity Infinity Technologies.
Infinito.
දැන් ඉන්නවද නැද්ද දන්නේ නැහැ වෙ.
දැන් බෝඩ් එක විතරක් තියෙනවා කියලා මට නම් ආරංචි.
ඔව් කඩේ නම් නැහැලු නේද?
ඔව්
ඉස්සරහ හිටිය අර ගංගාරාමේ හා පැත්තේ පාරේ.
දැන් නම් ඊට පස්සේ අර
ඩුප්ලිකේෂන් එක
දිහාවට ගිහින් තිබුණා.
ඔව්
එතන ටිකක් දවස් හිටියා ඊට පස්සේ දැන් බෝඩ් එක විතරයි කියලා තමයි මට දන්නේ.
ඔව් ඒක තමයි. ඒක නිසා ඉතින් දුක. මොකද ඒ හින්දාම තමයි මේ ඩයලොග් කට්ටේ HTC තිබ්බ ෆෝන් ඔක්කොම අඩුවට දීලා දැම්මා.
ඔව්
මම දැන් හරියටම ගන්න කෙනෙකුත් නැහැ මේන්ට මේ කියන්නේ මේන්ටනන්ස් හරි වොරන්ටි හරි ක්ලේම් කරන්න කෙනෙකුත් නැහැ දැන්ටනම් මම දන්නේ විදියට.
ඔව් මගේ තියන මේ SP5 එකක් iMate ලගේ iMate Core HTC තමයි ඉතින් ඇතුළ මේ ඒකෙත් සදීප මේ මොකක්ද දැන්නේ ගැටලුව මේ ෆෝන් එක මම එකසරයක් ගැලෙව්වා දැන් වෙන්නේ බූට් ස්ක්‍රීන් එකට ඇවිල්ලා ආයි රීබූට් වෙනවා
ගැලවෙන්නද
ගැලවෙන්න වෙන්නේ
පොඩි රයි එකක් දාලා බලත හැකි OS එක කරප්ට් වෙලා ආන වගේ දෙයක් තියෙනවා
නම් මම සදීපට දෙන්න මාගතා මේ 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 තව Windows mobile දෙකකුත් තියෙනවා සදීපට එලාගේ සෙල්ලම් කරන් දෙන්න මම නම් එලාගුත් නැහැ දැන් බලන්න හිතෙන්නේ නැහැ කම්මැලි කම්මැලි වගේ
සමහර ටොරන්ට්ස් ඩවුන්ලෝඩ් කරද්දි මේ සීඩර්ස් ලා ගොඩක් හිටියට ස්පීඩ් එක 10 වලටත් එහා යන 10 වගේ ස්පීඩ් එකල්ලු තියෙන්නේ ටොරන්ට් ක්ලයන්ට් එක වෙනස් කරත් මේක හරි ගියන හැලු හුඟක් වෙලාවට ඉතින් මේ ට්‍රැකර්ස් ඔෆ්ලයින් වෙන එක වගේ වෙන්න පුළුවන් නේ
ඔව් සමහරවිට සීඩර්ස් වෙන්නනේ සීඩර්ස් ලා ඔන්ලයින් නැති වෙන්නත් පුළුවන් සමහරවිට
ඒ වගේ දෙයක් තමයි
වෙන්නේ. සමහර වෙලාවට අපේ කට්ටිය ටොරන්ට් බානවා විතරයි නේ අප්ලෝඩ් කරන්නේ නැති හින්දා ට්‍රැකර් සමහර වෙලාවට ස්පීඩ් එකත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් ලිමිට්
කරනවා. ඔව් අර මෙහෙමයි. ට්‍රැකර් එක ගොඩක් කරලාට අප්ලෝඩ් අප්ඩේට් වෙන්නේ අපි ටොරන්ට් ඇප්ලිකේෂන් එකෙන්ම ඩිලීට් කරොත් ටොරන්ට් එක ගානට ට්‍රැකර් එකත් එක්ක අප්ඩේට් වෙනවා. හැබැයි ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරලා මැෂින් එකෙන් නිකන් මැනුවලි මැකුවොත් නම් ගොඩක් වෙලාවට ටොරන්ට් ෆයිල් එක තියෙනවා කියලා තමයි ඇප්ලිකේෂන් එක හිතන් ඉන්නේ. එනට අර රික්වෙස්ට් ආවට පස්සේ නෑ නෑ කියලා ඊට පස්සේ ට්‍රැක් අප්ඩේට් වෙනකොට තමයි පරක්කු වෙන්නේ. ඉතින් එතකොට අර සීඩ්ස් ගොඩක් තියෙනවා කියලා තමයි පේන්නේ.
මේ මොබිටෙල් ඔරිජිනල් සිම් එකකුයි ඒක කොපි කරපු සුපර් සිම් එකකුයි ෆෝන් දෙකකට දාලා එක වෙලාවෙ වන් කරොත් එහෙම මොකක්ද අහන්න ඩිටෙක් වෙන්නේ.
අන්තිමට මොන් කරපු
මොබිටෙල් මොබිටෙල් එකෙන් අහන්න ගිහිල්ලා ගුටිත් කෑවලු.
අන්තිමට ඔන් කරපු එක තමයි තියෙන්නේ.
ඒ කියන්නේ කලින් ඔන් කරපු එකේ සිග්නල් නැතුව යනවද?
සිග්නල් නැතුව යන්නේ ෆෝන් එක අන්තිම රෙජිස්ටර් වෙන්නේ අර අන්තිමටම ඔන් කර ෆෝන් එකේ ඉමී එකට තමයි. හැබැයි ඉතින් අරගේ සිග්නල් නැතුව ගිහලා මේක ආයෙ රෙජිස්ටර් වුණොත් එහෙම ආයෙ ඉතින් මාරුම් මාරුවට යනවා. හැබැයි අර මේ සදීවට මතකද දන්නේ මේ ඈම්ස් තියෙන කාලේ නම් අපිටම ෆෝන් එක නම්බරේ ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. එහෙම කරගත්තාම නම් එකම සෙල් එකේ ඉන්නවා නම් දෙකටම කෝල් එක එනවා.
ඕ දැන් ඊට වඩා දැන් ඇම්සල එහෙම ඔය මොනවාද මොබයිල් එක තියෙන්නේ කොහෙද කියලා එහෙම නෙට්වර්ක් එක දන්නේ නැහැ. දැන් ඉතින් GSM වලදී මොබයිල් එක තියෙන අවසන් වරට දුටු එක මෙතනදී කියලා එක මේ නෙට්වර්ක් එක දන්නවා. ඉතින් අවසන් වරට නෙට්වර්ක් එකත් එක්ක මොකක් හරි ගනුදෙනුවක් වෙච්ච ෆෝන් එක තමයි වැඩ කරන්නේ.
මේ ෆෝන් එක තිබ්බතර කියන්නේ අන්තිමට තියෙන ටවර් එකද නැත්නම් ඊට
ටවර්
වඩා
එකයි
ලං කරගන්න විදිහක් තියෙනවා.
ටවර් එකයි සෙක්ටර් එකයි ඇන්ටනා එකයි දක්වා කිව්ව හැකියි.
කියන්න පුළුවන්. ඒ කියන්නේ වර්ග කිලෝමීටරක් වගේ ඇතුළට.
ඔව් ඩිස්ටන්ස් එකත් ගොඩක් කියලාට යම් තාක් දුරට කියන්න බලන් කෝල් එකක් එහෙම අරන් තියනවා නේද.
ඔව් දැන් මෙහෙම සීන් එකක් තියෙනවා. GSM අර සිග්නල් රවුට් කරන එකට එච්චර විස්තරයක් ඕන වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එයාට ඕනේ ගොඩක් වෙලාවට ඉන්න ටවර් එක විතරයි. හැබැයි අර GSM වලම අලුතෙන් තියෙනවා මේ ලොකේෂනින් සීන් එකක්. ඒක පාවිච්චි කළා ගොඩක් නිවැරදිව කියන්න පුළුවන්. දැන් අර කොළඹ වගේ තැනක් ආවොත් එහෙම සමහර ටවර්ස් වලින් කවර් වෙන්නේ මීටර් 200ක් 300ක් විතර වගේ පොඩි ඒරියා එකක්. දැන් ඒ වගේ ටවර් එකක ඉන්නවා නම් ගොඩක් හරියට කියද හැකි. හැබැයි දැන් ඉතින් අපේ හොරණ වගේ පැත්තකට ආවොත් ටවර් එකෙන් කිලෝමීටර් 5ක් විතර කව ගන්නවා. එතකොට ඉතින් ටිකක් අමාරුයි හරියටම දැන කියන්න.
එනවා ඉතින් ආසන්න වශයෙන් කියන්න බුණා මේ ප්‍රදේශයේ ගැවසෙනවා කියලා.
ඔව් මේ පැත්තේ ඉන්නවා කියලා.
ඔව් ගානක මම ගිහිල්ලා චෙක් කරා ගෙදර ගිහිල්ලා අර පෙන්වන්නේ
කිලෝමීටර් 30කින් විතර දෙන්නේ 30ත් 40ත්
මීටර් 9000ක් නේ ඇකියුරසි කාවේ.
ඔව් ඒක තමයි ඉතින් සීන් එක.
ඔව් එයා හන Windows mobile එක තවත් Windows mobile එකට මේ සිංහලෙන් යවන්න පුළුවන්ද කියලා messages
බැරිය. ඒ කියන්නේ සිංහලෙන් මෙහෙමයි ටයිප් කරන ක්‍රමයක් නැති එක තමයි සදීප ගැටලුවනේ. අර රියල් ටයිම් කන්වර්ටර් එකේ ටයිප් කරලා කොපි කරලා පේස්ට් කරලා
මෙහෙමයි මේ අර ඩයලොග් මොබිටෙල් දෙකම දෙනවන්නේ මේ තර්ඩ් පාටි ඇප්ලිකේෂන්ස් දෙනවා.
ඔව් ඒක ඉමේජ් එකක් හැටියට යන්නේ නේද?
ඔව් ඒ වගේ පුළුවන් නැත්නම් ඇප්ලිකේෂන් ටු ඇප්ලිකේෂන් යන ඒවාත් තියෙනවා. මේ හැබැයි හැම මොඩල් එකටම සපෝට් කරයිද කියලා කියන්න බෑ ඒක. මේ ඒකෙදි පුළුවන් Java ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ. මේ Java run time එක තියෙනවා නම් මේ පුළුවන් දාලා යවන්න අනිත් ෆෝන් එකට. හැබැයි දෙකේම ඇප්ලිකේෂන් එක තියෙනවා.
TV වල තියෙන TNT digital tuner කියන්නේ මොකද්ද කියලා අහන්න.
මොකද්ද?
TNT digital tuner කියන්නේ මොකද්ද කියලා
අහන්න. කාලින් ගහගෙන ඉන්නේ නැහැ වගේ.
නෑ නෑ මන් ටිකක් අවුල් වෙලා හිටියේ. මන් නම් අහලා නෑ TNT digital tuner නන් නෑ.
TNT කියන්නේ
මම හිතන්නේ මේ TNT කියන නම පාවිච්චි කරනවා මේ අපේ ඔය DVB කියන එකට. ඔය සමහර රටවල ඔය ෆ්‍රාන්ස් ජර්මනි වගේ මේ රටවල වල.
ඔව් සාමාන්‍යයෙන් දැනට
ඩිජිටල් TV කියන එකම තමයි ඔය TNT කියන එක අමතක කරාම තියෙන්නේ.
මේ TNT කියලා නිකන් වචනයක් ඒගොල්ලෝ පාවිච්චි කරනවා නේ. හැබැයි ඕකේ තේරුම නැහැ. ඕක ගොඩක් වෙලාට එන්නේ ලංකාව නම් තියෙන ස්ටෑන්ඩඩ් එක තමයි DVB-T කියන එක. ඕදෑ ඩිජිටල් බ්‍රෝඩ්කාස්ටිං වලට ඩයලොග් නම් ටෙස්ට් කරා කියලා කියනවා. ඒක මොකක් වුණාද දන්නේ නැනේ සදීප.
ඔව් මමත් දන්නේ නැහැ. මේ සිලෙක්ටඩ් යූසර්ස් ලයික් තමයි ටෙස්ට් කරේ කියලා කියනවා. හැබැයි ඔය ටෙස්ටිං එක කරේ ගොඩක් අර මේ මේ සැටලයිට් වැඩේ පටන් ගන්න කලින් හරි ඒක ඒ දවස්වලම වගේ තමයි. ඒකින්ද දැන් අර සැටලයිට් වැඩේ කරගෙන යන හින්දා මේකට එච්චර උනන්දුවක් නැති වගේ කතාවක් තමයි තියෙන්නේ.
ඔව් හැබැයි TRC එකනොත් එච්චර ලයිසන් දෙන්නක්වත් එහෙම කතාවක් නැහැ ඩිජිටල් වලට මයිග්‍රේට් වෙන්නේ නේ. දැන් නම් හැබැයි ඩිජිටල් කරා නම් හොඳයි කියලා හිතන මේ තීරමන් නැහැ නේ.
ඔව් ද කොමාරි මං දැක්ක පාර්ලිමේන්තුවේ මොකද්ද සම්මත කරගෙන තියෙන රූපවාහිනී ITN එහෙම 2016 වෙද්දී ඩිජිටල් කරනවා කියලා.
ඒ කාලේනට අපි ගොවි
ඉන්නේ කියන්නේ ඉතින් කොහොම වෙන එකක්ද දන්නේ නැන්නේ.
ඒ කියන්නේ අපි නැති වෙනකොට ඩිජිටල් කියලා මොකක් හරි වෙයිද?
සදීව එතකොට මේ ඔක්කොම ඩිජිටල් කරනවාද ඇනලොග් එකත් කාලයක් ගිහිල්ලා නැති කරලා දානවද?
ඔව් මා එහෙම තමයි.
ඒ කියන්නේ තාම ඒ එච්චර ඩීටේල් නෑ මං හිතන්නේ. අර ප්‍රතිපත්තිමය තීරණයක් කරන් දිනවා ඩිජිටල් කරන්න ඕනේ කියලා. මට නම්
හිතෙන්නේ ඒක පාරට IPTV වලට ගිහිල්ලා ඉතින් ඔක්කොම.
ඔය කියන්නේ එකපාරම ඇනලොග් TV නැති කරන්න බැරි වෙයි. දැන් ඇමරිකාවෙත් තිබුණා ගිය අවුරුද්දේ ජූනි විතර වෙනකොට ඩිජිටල් TV විතරයි ඇනලොග් TV නවත්වනවා කියලා. ඒ වුණාට තාමත් සමහර ස්ටේෂන්ස් මේ ඇනලොග් TV බ්‍රෝඩ්කාස්ට් කරගෙනම යනවා.
දැන් නවත්තල් තියෙන සදීප.
ඔය කියන්නේ ගිය අවුරුද්දේ ජූනි වගේ තමයි මම දන්නේ.
ඔව්. ඒකට හැබැයි දැන් ලොකු ප්‍රශ්නකට ඇමරිකාවේ ඩිජිටල් කරාම මේ වුණා. මොකද තමයි ඇනලොග් වලදී සදීප අපිට දන්න දෙයක් තමයි යන්තම් ඉරි ඩොට් එක හරි යන්තම් පේනවා. ඉතින් අර ඈත පැතිවල ඉන්න අයට මේ ඩිජිටල් කරපු ගමන් කඳු වලින් වටලා ඉන්න අයට මේ සිග්නල් එන්නේම නැතුව කියලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ආයි මිලියන
ඔය ඒක තමයි ගොඩක් හේතුව තියෙන්නේ.
ඔව් ඊට පස්සේ දැන් ආණ්ඩුවේ මායි මිලියන කී බිලියන කීයද වියදම් කළා රිපීටර් සයිකන් වල කඳු උඩ
ඔව් ඊට පස්සේ හැබැයි දැන් ඊළඟට තව එකක් තියෙනවා මේ WiMAX සහ 3G LTE වගේ වලට මේ ෆ්‍රීකවෙන්සි බෑන්ඩ් එකේ ඉඩ නැති තත්ත්වයක් තියෙනවා ඇමරිකාව වගේ රටවල් වල. ඒගොල්ලෝ මේ ඔය දැන් ඩිජිටල් ටීවී වලට බහලා ඇනලොග් ටීවී නවත්තලා ඇනලොග් ටීවී වලට ගියපු 700 MHz බෑන්ඩ් එක මේ විකුණන්න යනවා LTE සඳහා.
ඔව් හැබැයි ඇමරිකාවේ මේ ස්පෙක්ට්‍රම් එක ලංකාව වගේම අල කරගෙන තමයි ඉන්නේ. මොකද දැන් උදාහරණයක් ගත්තොත් එහෙම T-Mobile එහෙම ඇමරිකාවේ දුවන්නේ කොහෙටත් නැති ෆ්‍රීකවෙන්සි එක තමයි GSM දුවන්නේ.
ඔව්.
ඒක නිසා මේ ෆ්‍රීකවෙන්සි ප්‍රශ්න තියෙන ලංකාවෙත් හැබැයි 2.5 GHz එක විකුණ 2.4 එක විකුණලා තිබ්බේ නේද? එක කම්පැනි වල යන්තම් දැන් ඔන්න Wi-Fi වලට යන්තම් දැන් තියෙනවා.
ඔව් ඒක ඔගාර මැනේජ් කරන්න අමාරුයි. ඒ කියන්නේ කොයි වගේ රටක් වුණත් ඉතින් අමාරු වැඩේ කරන්න. මොකද අපිට දැන් හිතන්න බෑ සමාහලට අමාරුයි මේ ෆ්‍රීකවෙන්සි බෑන්ඩ් එක අර ජෙනරල් පබ්ලික් යූස් එකට පාවිච්චි වෙයි කියලා තව අවුරුදු 10ක් යනකොට. ඒක තමයි සීන් එක.
ඔව් මම නම් කියන්නේ ඇත්තනම් මේ ලංකාවේ තියෙන FM channel ටිකම අයින් කරලා දාලා ඒ ටිකත් කාටරේ ඩිජිටල් මොනාරි මේ ඇත්තටම ඩිජිටල් රේඩියෝ කරා නම් මේ මම හිතන්නේ මීට වඩා හොඳ දෙයක් වෙයි කියලා මේ ටීවී වලට කලින්.
ඔව් රේඩියෝ වලින් පටන් ගන්න පුළුවන්.
ඉන්ෆෝමේෂන් ගොඩක් ට්‍රැෆික් ඉන්ෆෝමේෂන් අරම ගොඩක් විදියට මේකත් එක්ක එන්න බලන එතකොට නැවිගේෂන් වගේ වල සපෝට් කරන්න බලන ගොඩක් දේවල් කරන්න බලන එන මේක ඩිජිටල් වුණත්
මේ හાર્ඩ් ඩිස්ක් එකේ කැපසිටි එක වැඩි කළොත් බූට් වෙන්න වෙලා යනවාද
නැහැ
ඒක මේ ඔව් නෑ බෑ
සිම්පල් පිළිතුර. ඒ වගේ ප්‍රශ්න ලෙසිනේට එක දැන් ඔව් නෑ
එහෙම නෑ බෑ
ඔව්
මොබිටෙල් HS DBA මොඩම් එක තියෙන සිම් එකක් ෆෝන් එකකට දැම්මොත් එහෙම ෆෝන් එකේ අර කලින් මොඩම් එකේ ආපු ස්පීඩ් එකම එනවාද කියලා අහන HS DBA තියෙනවනම්
ෆෝන් එකේ සපෝට් කරන ස්පීඩ් එක එනවා. ඒ කියන්නේ ෆෝන් එකට සපෝට් කරන බලයි HSDB 3.6 නා 3.6 එල යනවා. හැබැයි බ්ලූටූත් වගේ සම්බන්ධ කරොත් දෙන්නේ නැහැ. USB කේබල් එක පාවිච්චි කරොත් එනවා.
මොකක් කළාද මේ මොඩම් මේ වැඩේටම හදලා තියෙන නිසා මේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක මේ වැඩියෙන් ගන්න හැම පුළුවන් නේ.
ෆෝන් එකේ ඉතින් කල්පනාත් පොඩ්ඩක් අඩු වෙන එක තමයි වෙන්නේ. ගොඩක් දුරට දුක වෙලා වැඩ ගන්න. මොකද ෆෝන් වල ට්‍රාන්ස්මීටර්ස් හදලා තියෙන්නේ ගොඩාක් කාලයක දිගට වැඩ කරන්න නෙමෙයි. රත් වෙනවා පොඩ්ඩක් කූලින් ගැටලු එහෙම තියෙනවා නේ සදීප.
මන්න එච්චරම ඒකට උත් කියන්න යන්නේ මේ සාමාන්‍යයෙන් දෙකේම පාවිච්චි කරන එකම චිප් සෙට් එක එකම චිප් ටික තමයි.
ඔව් ඒ වුණාට රත් වෙන පැත්තෙන් සාමාන්‍ය ෆෝන් රත් වෙනා වැඩි නේ සදීප.
ෆෝන් එක රත් වෙනා වැඩි කියලා කියන්නේ නම් ෆෝන් එකේ තවත් අර වෙනින් දේවල් වලටත් පව පාවිච්චි කරනවනේ. ඒවා හින්දා තමයි මන්නම් හිතන්නේ වැඩිපුරම ඔය ෆෝන් රත් වෙන්නේ. ඔව් LCD එක වුණත් අපි LED දාලා පත්තු කරන LED වුණත් පොඩ්ඩක් හරි රත් වෙනවා මේ වැඩ කරනකොට.
හරි. එතකොට අපි එන කන්ක්ලූෂන් එක මොකක්ද? දෙකම වෙනසක් නැහැ කියන එකද?
මගේ නම් අදහස එහෙමයි.
නෑ එහෙමනම් එහෙම කියමු ඉතින්. මන්නම් පෞද්ගලික දේක අපි ගත්තා රත් වෙනවා කියලා. මන්නම් ඉඳන් ෆෝන් එකක් ටිකක්
ඕනට ෆෝන් රත්
වෙනවා. ඔලට නැත්නම් ඒක
ඔව් රත් වෙනවා කියන්නේ හොඳ නැහැ කියන එක තමයි මන්නම් තියෙනවා චිප් වලට.
රත් වුණාම ඩක් ගාලා මොන හරි බැද ගත්තා නම් හරි රත් කරගත්තා නම්
හරි නැත්නම් ඉතින් වතුර එක වගේ දාලා තිබ්බනම් හරි.
රංජන් අහනවා සබ්ටයිටල් ෆයිල්
එඩිට් කරන්න පුළුවන්.
ඔව් SSA වැනි එඩිට් කරන්න පුළුවන්ද කියලා.
රංජන් රාමනායක නෙමෙයි ඉන්නේ.
නම හරි තමයි.
එයාගේ ෆිල්ම් වලට සබ්ටයිටල් දාන්න නෑ දැන් ඉඩ නෑ දවා ගන්න.
රංජන රංජන
ආ ඒක දැන් මිනිස්සුන්ට අපරාහස කරන්න එපා. මේ සබ්ටයිටල් ෆයිල් ඉතින් ඕන ටෙක්ස්ට් එඩිටර් එකෙන් ඕපන් කරාම එඩිට් කරන්න පුළුවන්.
SRT ෆයිල් නම් පුළුවන් නේ .sub කියලා එනවා ඉතින් බයිනරි ෆෝමැට් එකක් වගේ නේ තිල්ල
.sub'ද
ඔව්
ආ .sub නම් දන්නේ
නැහැ මම කියලා තියෙන .ssa
කියලා .srt කියලා එන ෆයිල් නම් පුළුවන්
ටෙක්ස්ට්
එඩිට් කරන්න පුළුවන්.
කොමන් ෆෝමැට් එක තමයි SRT.
ඔව් ඇත්තටම මේ ගැන මේ අපේ ගෲප් එකේ මොකක් හරි thread එකක් තිබුණා නේ සබ්ටයිටල් ගැන.
ඔව්
ඔව් මේකයි මේකේ මොනවා හරි සබ්ටයිටල් වර්ක්ෂොප් හරි මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ගැන සඳහන් කරලා තිබුණා මේ සින්ක් කරන්න එඩිට් කරන්න බලුවන් කියලා. ඒක පොඩ්ඩක් හොයලා දාමුනේ පොස්ට් එක දානකොට.
ඔව්
ඊළඟට ගමගේ අහලා තිනවා මේ මෙමරි මැනේජ්මන්ට් ගැන සරල අවබෝධයක් ලැබෙන පරිදි පොඩි විස්තරයක් කරන්න කියලා. ස්වැපින් කන්ටිනියස් මෙමරි ඇලෝකේෂන් පේජින් ඊට පස්සේ පේජ් ටේබල් එකේ ස්ට්‍රක්චර් එක, සෙග්මන්ටේෂන් මේවා ගැන. ඔව් මේ මෙමරි මැනේජ්මන්ට් ගැන මේ සතියේ පොඩක් පටන් ගමුද?
අම්මෝ සතියක් ගත්ත ඕනේ.
ඔව් ඇත්තටම මාතෘ ගාව නෑ ලොකු. අපි සරලව විස්තර කරොත් මේ 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 අහලා තියෙන මේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු නේ, එක එක ගැන. මේ
මෙමරි මැනේජ්මන්ට් කියන්නේ මොකද්ද කියලා මුලින්ම කිව්වනම් ලේසි නේද?
ඔව් ඇත්තටම මෙමරි මෙමරි මැනේජ්මන්ට් කියන්නේ ඇත්තටම මෙමරි කියන්නේ මේ නික ඕනේ සිස්ටම් එකේ තියෙන මේ ලිමිටඩ් රිසෝස් එකන්නේ. ඒක හරි විදිහට පාලනය කරන්න ඕන. ඒ පාලනය කරන්න කියන්නේ ඒක ඒ කියන්නේ ලිමිටඩ් රිසෝස් එක නිතරම තියෙන ලක්ෂණයක් තමයි මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඒකට ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒ වෙලාවට ඒක පාලනය කරන්න ඕන හරි විදිහට. අන්න ඒක කරන විදිහ තමයි ඉතින්
ඉල්ලුමනෝ සැපෙමක් නේ. ඒක දැන් අර
මෙමරි මැනේජ්මන්ට් වලින් කරන්නේ ඉතින් ඔය සීමිත තියෙන මෙමරි එක ප්‍රොසෙස් වලට ඕන විදිහට පාලනය කරන එක තමයි.
ඔව් උදාහරණයක් ගමු, අපි ඇප්ලිකේෂන් පහක් කරන්න
යනවා. මෙමරි මැනේජ්මන්ට් වලින් කරන්නේ මෙමරි මැනේජ්මන්ට් කරනවා.
ඔව් හරි. මරු මූ තමයි අර IDM එකේ ළමයිට උගන්වනවලු. ඉතින් ඕවා දැන් උගන්න. උදාහරණයක් ගමු, අපේ කම්පියුටරේ 512 මෙමරි තියෙනවා. මගේ ඇප්ලිකේෂන්ස් පහක් තියෙනවා. ඇප්ලිකේෂන් පහෙන් හැමතිස්සෙම පහම එකපාර ගොඩක් කරලා අපි පාවිච්චි වෙන්නේ නැහැ නේ. උදාහරණයක් මම word open කරා, word එක ලොකු ෆයිල් එකක් open කරා. එතෙන් මට 200 MB memory ඕන වුණා. ඒතකොට තව ඉතුරු වෙන්නේ මේ 300ක්. ඉතින් ওই 300 සමහරට OS එකට 50ක් ගිහිල්ලා තියෙයි. එතකොට එතනින් 250ක් තියෙනවා. ওই 250 අනිත් application ටිකට ගිහිල්ලා තියෙනවා. එතකොට මම 6 වෙනි application එකක් open කරනවා. මේ එතකොට memory නැහැ. දෙන්න බෑනේ ඇප්ලිකේෂන්. එතකොට ගොඩක් කරන්නේ පේජින් කියන එක. පේජ් කියන්නේ සබ් ෆයිල් එකක් වගේ. සබ් ෆයිල් එක කියලා කියන්නේ ඇත්තනම මෙමරි එකක් වගේ හදාගත්ත hard disk එකේ තියෙන මෙමරි ෆයිල් එකක්. එතකොට මෙමරි මැනේජර්ගෙන් කරන්නේ අර ඇප්ලිකේෂන් පාවිච්චි වෙන්නේ නැති මොකක් හරි ඇප්ලිකේෂන් එකක් මෙමරියේ ඉන්න එකක් අර සබ් ෆයිල් එකට මාරු කරලා මගේ අර අලුතෙන් ඕපන් කරන ඇප්ලිකේෂන් එකට මෙමරි එක ඉඩක් දෙනවා. මේකට හේතුව තමයි මෙමරි, ඒ කියන්නේ chip පාවිච්චි කරලා ගන්න මෙමරි ගොඩක් වේගෙන් වැඩි. සැප්පෙක් කියලා කියන්නේ hard disk එකේ read write වෙලා එනකොට ඒක වේගය අඩුයි. එතකොට ඕ වගේ දේවල් කරනකොට තමයි මේ memory manager එකෙන් ගොඩක් කරාට මේ paging කියලා කියන්නේ. එතකොට memory allocate කරන ඒවා, ඒ වගේ දේවල් කරන්නේ. ඊට අමතරව add කරන්න පුළුවන් සදීවටයි බුද්ධිකට.
ඔව් ඇත්තටම මේ වෙනස තමයි ගාලින් ওই දෙකේ. ඒ කියන්නේ paging swapping කියන එකේ මේ paging කිව්වොත් ඇත්තටම අර memory segment එකක් යවනවා disk එකට යවනවා. ඊට පස්සේ ඒක ආයෝන වෙලාවට load කරන memory එකට. එවගන්න එක සැපින් වලදී කරන්නේ මේ ප්‍රොසෙස් එක මුළු ප්‍රොසෙස් එකක් පිටින්ම යවන එක, පේජ් කරන එක. මේ ඒක තමයි ඒ දෙකේ ලොකු වෙනසකට කියලා තියෙන්නේ. පේජින් කියන එක නම් නිතරම වෙනවා. සැපින් කියන එක ඉතින් ඒ කියන්නේ ඒ මෙමරි මැනේජ් කරන විදිහට තමයි මේක තෝරගන්නේ.
ඔව් ඒ කියන්නේ පරි ගොඩක් කරාට වෙයි. දැන් ගොඩක් අය කියන්නේ Windows 7 fast XP වලට වඩා වගේ ගොඩාක් වෙලාට මේ OS වල මේ ස්පීඩ් හදලා තියෙන මේ මෙමරි මැනේජ්මන්ට් ටිකක් ඉම්ප්‍රූව් කරලා. ඒ වගේම දැන් සමහරලාට මම නම් ගොඩක් වෙලාවට පරිගණකේ මට දැන් උදාහරණයක් ගත්තොත් මගේ මෙමරි පාවිච්චි වෙන්නේ 600 700 MB average එකක් නා. මගේ 1 GB වගේ තියෙනවා නම් මම ගොඩක් වෙලාවට කරන්නේ සබ් එක ඕෆ් කරනවා. එතකොට මගේ මැෂින් එකේ පේජින් වෙන්නේම නැහැ. පේජින් වෙන්නේ නැහැ කියලා කියන්නේ එතකොට ඇත්තටම hard disk එකේ ලියන්න කරන්න යන්නේ නැති හින්දා මගේ කම්පියුටර් ටික fast නෑ. හැබැයි මෙතෙන්දී disadvantages තියෙනවා. මට අර limit එකට එහාට memory නැති වුණොත් ඒක applications run වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට error එකක් එනවා. memory not enough memory කියලා ඔයගේ error එකක් එනවා. එතකොට හයිබනේට් වගේ ඒවා මට පාවිච්චි කරන්න බැරි වෙනවා. ඕ වගේ ගැටලු තමයි තියෙන්නේ.
ඔය වගේම මේ segmentation ගැන අහලා තියෙනවා. දැන් memory segmentation කියන්නේ ටෙක්නික් එකක් ඇතර මේ يعني processor වලට memory allocate කරනකොට එක එක areas allocate කරනවා. allocate කරලා ඒක අර memory protection කියලා එකකුත් තියෙනවානේ. කියන්නේ process එකකට memory එකේ මෙන්න මේ ටික තමයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කියලා වෙන් කරලා දෙනවානේ. ඒ වෙන ප්‍රොසෙස් එකකට ඒ ඒරියා එක පාවිච්චි කරන්න බෑ. ඒක එක අතකට තියෙන්නේ අර අන්ලිමිටඩ් මෙමරි පාවිච්චි කරන එක වළක්වන්න ගන්න ටෙක්නික් එක මෙමරි ප්‍රොටෙක්ෂන් විදිහටත් හඳුන්වනවා ඒක. සෙග්මන්ටේෂන් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මෙමරි එකේ කොටස් වෙන වෙනම පාලනය කරන එක. ඒ වගේ මේ පේජ් ටේබල් එකේ ස්ට්‍රක්චර් එක අහලා තියෙනවා ඉතින්. ඒක නම් ඉතින් ගොඩක් විස්තර තියෙනවානේ. ඔක විකිපීඩියා වලත් තියෙනවා ඒ වගේ වනා. මේ සදීපදා මොනවාරි දිනනද එකතු කරන්න
නෑ මම දැන් බුද්ධික ඔක්කොම කරිව්වා. ඉතින් page table වගේ ඒවා ඉතින් පොඩ්ඩක් ඇඳලවත් පෙන්වන්න වෙනවා.
මේක අනිවාර්යයෙන් ඉතින්
මොකද වෙන්නේ කියලා.
ඒකේ sequence එකක් තියෙනවා නේද? ඊට පස්සේ අර රීසන්ටලි යස් කරපු කරමකද ඩටි බිට් එක හරි මක්කර කියල මයි දැන කියන්න ගැන කවුන්් එකත්තියාගෙන ඉන්නවා කියක්
ඇයි හර්ෂෝ මතක් කරන මේකස්ස
ඒවේ කියලා ඉති මේ වගේ ඇත්තට හොඳයි මේ දසුනුත් සැරින් සැරේ කියරන්නේ සී ප්ලස් එකටත් මොන හරිලියන්න කියෙන ගවරුහ ලියනන හොඳ ඇත්තට වන
ඒක ඒකත් කාට තැන මටත් දැන්න පාස් කර
මේ අයිති කර කම්පියුට ආකිටෙක්්ච අරගමය කියන්න මේ සබ්ජෙක් කරන කට්ටිය ඉතින් හැමදාම ඉගෙනගන්න ඕනේ
පොත් හැබැයි සදීපට හොඳයි හැබැයිඉතින් මේ සී ප්ලස් එකට වගේ අටිකල්ල ලියල් දුන්නා
මට කියා කියන්න පුළුවන් කවුරුහල් ටයිප් කරන්න ඉන්නවා නම්
ඒක නම් දසුන් කරයි හැබැයි ඉතින් දසුන් මෙහෙමයි සාමාන්‍යයෙන් ආටිකල් එකක් ඕන නම් කියන්නේ මචං මේ හෙට මචං මට වචන 1500 ආටිකල් එකක් ලියලා දෙන්න
පුළුවන් නේද දෙකක් ඉදිරියට දීලා තමයි කියන්නේ
මේ මචං ටග් ගාලා මට 1000 රෑ කියන මේ මචං හෙට මේ ඇප්ලිකේ පබ්ලිෂ් කරනවා මට 10 වෙනකොට පුළුවන් මේ නමේ ටික මචං මේ පොඩ්ඩක් එකක් ඒ සබ්ජෙක්ට් එක ගැන එකක් ලියලා දෙන්න වචන 500ක් තිබ්බ නැති මචං කිව්වා මොනා කරන්නද ඉතින් අහන්න නැහැ නේ ලියලා දෙනවා ඉතින් ඒ දසුන්ගේ ඒ වගේ ස්කිල්ස් තියෙනවා මිනිස්සුන්ගේ වැඩ ගන්න ස්කිල් තිල්ල නම් ඒ වෙලාවට ඔන්ලයින් එන්න නැහැ සතියක් විතර
බට්ටා තනින් Java ඉගෙන ගන්න හදනවා ඉතින් මේ එයා අහනවා මේ ස්ටැටික් කී වර්ඩ් එකෙන් වෙන්නේ මොකද්ද කියලා මේ එයාට තේරුම් ගන්න ටිකක් අමාරුයිලු අතර මේකෙන් වෙන්නේ මොකද්ද කියලා අහන මේ වගේ ප්‍රශ්න අහුවට කමන්න නැද්ද කියලා තහන්
කමන්න නැහැ නේද අපි ටෙක් කතා කියන්නේ ඉතින් ඕනි දෙයක් අහන්න කියලා නේ තියෙන ටෙක්නිකල් කියන්නේ
ඔය ටෙක්නිකල් දේවල් ඕන දෙයක් අහන්න කොහම ආයේ නේද අපේ ගෙදර මේමයි බලු කොක්කෝ දෙන්නෙක් ඉන්නවා මේ ඒව නම් අහන්න එපා
බලු කොක්කගේ ටෙක්නිකල් දේන්න
මේ ඔව් බලු කොක්කගේ ටෙක්නිකල් කොහොම මතක් වුනේ මේකත් කියලෙමු මේ අලුත් ගැජට් එකක් ඇවිල්ලා තියෙනවා මේ ඒක බල්ලගේ කරේල්ලන්න තියෙන්නේ හර්ෂටත් මං ඇත්තටම බර්ත්ඩේ එකට ඒක අරන් දෙන්න ඉන්නේ. ඒක මේ කියන්නේ මේ පපි ට්විට් කියලා. පපි ට්විට් එකෙන් වෙන්නේ මේ බල්ලා දඟලනකොට උඩ පයින්නකොට මේකේ මෝෂන් ඩිටෙක්ටර් එකකුයි මේ අර සවුන්ඩ් ඩිටෙක්ටර් එකකුයි තියෙනවලු. ඔව් බෙට්ටක් දැම්මොත් ගඳට ඒ වගේ එක තිල්ල හිමින් කියන්න ඕනේ නැහැ. ඒකයි හයිය කියන්නේ. බල්ලෝ ඒක කරනවා. මේ ගඳක් ඩිටෙක්ට් කරන්න නැති එහෙමනම්. මේ ඒකේ ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු ට්විට් 500ක් තියෙනවා. ඒක මේ කම්පියුටර් USB එකක් ගහන්න තියෙන්නේ. අර දෙක අතර වයර්ලස් තමයි කමියුනිකේෂන් එක තියෙන්නේ. ඉතින් මේවා වුණාම මේ අර කම්පියුටර් එකේ ඇප්ලිකේෂන් එක කරා ඔටෝමැටිකලි ට්විට් එකක් යවනවා මේ ට්විටර් එකට අර 500 සිලෙක් වෙච්චා.
ඉතින් මේ අපිට වදිනවා කාලින්ගේ ස්ලීපින්.
කරුණාගල මඩ ගහනවා නම් ගාන්ට් ඒවා හදාගෙන කරගෙන මයික් හදාගෙන කියන්න මේක ඇහෙන්නේ
නැහැ. ඒ ටෙක්නිකල් ප්‍රශ්නයක්.
ඔව් ඒකනේ. ඒක. ඒ වගේ දේවල් කරන්න ඒ වගේ පිළිවෙලට කරන්න නිකන් නෝන් ඩිදේට කරන්න එපා. මේ ඉතින් ඒ වගේ එකක් සෙට් කරගත්තම
අපිට
හර්ෂට වගේ ඉල්ලන්න තිබ්බා.
ඔව් ඉතින් අතර ප්‍රශ්නෙට ගියොත්
ප්‍රශ්නෙට උත්තර කිව්වොත්
නේ ස්ටැටික් කීවර්ඩ් එක
මොකක්ද ඔය කවුරුත් ඒක ගැන කිසිම විමතියක්වත් පළ කරේ නැහැ මේ වගේ ගොන් එකක් හදලා තියෙනවා මේ වගේ දේකුත් තියෙනවා එච්චරයි
මේ ස්ටැටික් කීවර්ඩ් එකෙන් ඇතර වෙන්නේ මේ Java හරි මොකක් හරි ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් මේ ලැන්ග්වේජ් එකක අපි ක්ලාස් එකක් හරි වේරියබල් එකක් හරි ඩිෆයින් කරාම මේ ක්ලාස් එකේ මෙතඩ් එකක් හරි ඩිෆයින් කරාම ඒ ඒ ඉන්ස්ටන්ස් එකක් හදලා වුණා ඒ ඩේටා මෙම්බර් හරි මෙතඩ් එක හරි ඇක්සස් කරන්න. හැබැයි ස්ටැටික් කියන කීවර්ඩ් එකකින් ඒක මොඩිෆයි කරොත් එම ඒක අයිති වෙන්නේ මේ මුළු ක්ලාස් එකටම ඉන්ස්ටන්ස් එකට නෙමෙයි. ඒක තමයි තියෙන මේ ස්ටැටික් කියන කීවර්ඩ් එකකින් වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු කා කියන ක්ලාස් එකේ කා කියලා ක්ලාස් එකක් තියෙනවා ඒක ස්ටාර්ට් කියලා මෙතඩ් එකක් තියෙනවා කියලා. ඒකෙදි දැන් අපි සාමාන්‍ය විදිහට නම් කරන්නේ කා කියන එකෙන් මයි කා හරි මොකක් හරි කියලා ඔබ්ජෙක්ට් එකක් හදලා ඒක ඩොට් ස්ටාර්ට් කියලා කෝල් කරනවා. එහෙම නැතුව ඒක ස්ටැටික් නම් ඒ මෙතඩ් එක කා ඩොට් ස්ටාර්ට් කියලා ගෙලින්ම කෝල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි සරල අදහස තියෙන්නේ ස්ටැටික් කියන මේ කීවර්ඩ් එකේ. ඒක ඉතින් කම්පයිලර් ලෙවල් එකට යනකොට ඒ කියන්නේ කම්පයිලර් එකේදී අන්තිමට මේ ඕක රන් වෙන වෙලාවට මේ ස්ටැටික් මෙම්බර්ස්ලාව මේ හීප් එකේ තියෙන විදිහත් වෙනස් අනිත් ඩේටා මෙම්බර්ස්ලට වැඩි. ඒක තමයි ඇත්තටම වෙන්නේ අන්තිමට ගියාම.
මේ chat room එකේ කෙනෙක් කියන බුද්ධිකර මේ පපි ට්විට් එකක් එහා ගෙදර ඇන්ටි ගෙත් එල්ලන්න ඕනේ කියන.
ඔව් මේ කලින් සදීපට අද පොඩ්ඩක් කලින් යන්න ඕන කියලා කියනවා.
මේ හර්ෂට වගේ වැඩ තියෙනවද දැන්?
මේ සදීප දැම්ම යනවද?
ඔව් තව විනාඩි පහකින් විතර යනවා. අපිට කියලා තිබින් වැඩ නැති වෙන්නේ.
හරි හරි.
හොඳට කරගන්න. කතා කරන්න කතා කරන්න.
නෝව තේරෙන්නේ වැඩක් නැහැ කියලා දී.
ඒක තමයි.
මේ එහෙනම් ඊළඟ එකට යමුද?
ඔව් ආයතන මේ බට්ටගේ ප්‍රශ්නෙට මේ පැහැදිලි කිරීමක් ඇතිනේ මේ ස්ටැටික් ගැන. මේ හොඳයි ඉතින් තනියම ඉගෙන ගන්න නේ.
අතරම ඉන්ටර්නෙට් එකෙන් ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් නේ මන්ද වෙබ් ඩිසයින් ඩෙවලොප්මන්ට් ගැන මන් තනිකරම ඒ වගේ ඉගෙන ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් තමයි
අනිවාර්යයෙන් මමත් මොකක් හරි මෙතඩ් එකක් හොයන්න උනනම ડોකියුමන්ටේෂන් බලනට වඩා දැන් කරන්නේ Google ගහනට අග්ගාලා ඕනේ එක
මේ ඇත්තනම් අපි Google පන්සල් ටිකක් හදුවොත් මිනිස්සු වෙයිද
Google
දේවල් ටිකක් හදුවා ටග්ගාලා සර්ච් කරලා බලන්න පුළුවන් මේක හරියද නැද්ද කියලා
Google නොතිබ්බනම් එහෙම අපි ඔෆිස් වල වැඩ කරලත් ඉවරයිද මන්ද?
ඉවරයි.
ඔව්.
ඔය ඊළඟට මේ හර්ෂණ අහලා තියෙන ප්‍රශ්නය. මේ අහලා තින්නේ මේ A-level වලින් මේ university admission calls සම්බන්ධයෙන් රජයේ විශ්වවිද්‍යාල අතරින් computing ඉගෙන ගන්න හොඳ මොකද්ද කියලා අහලා තිනවා. විශේෂයෙන් මොරටුව IT UCSC මේ ගැන තමයි අහලා තින්නේ. ඇත්තටම මේ එයාට මෙහෙමයි දැන් IT ද computer science ද කියලා මේකක් තියෙනවා නේ. computer science කරනවා නම් ඉතින් වය නැතුව කියතේ මේ මොරටුව IT faculty එක නෙමෙයි මේ CSE යන්න කියලා. computer science and engineering faculty එකට යන්න පුළුවන් වුණොත් computer science කරනවා නම් IT කරනවා නම් ඉතින් මොරටුව IT faculty එක UCSC හොඳයි.
ඇයි දෙයනේ බේරා?
ඔව්.
පේරාල් කියන්න දෙන්නපා. මේ
ඊළඟ
ටිකයක් තියෙනවා නං
නෝ. චතුරංග
පේරවල් නම් මේ ඇත්තටම මේ ඉලෙක්ට්‍රොනික්ස් ගියත් පුළුවන් නේද මේ අන්තිම අවුරුද්දේ දෝනම් කම්පියුටර් සයන්ස් පැත්තට මාරු.
චතුරංග හල් තියෙනවා මේ ෆ්‍රී හොස්ටින් දෙන සයිට් එක Joomla ඉන්ස්ටෝල් කරන්න කොහොමද කියලා ෆයිල් මැනේජර් වල පබ්ලික්
ඇත්තටම මේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ ෆ්‍රී හෝස්ටින් දෙනයි ජූම්ලා සපෝට් කරන්න PHP MySQL ඒ ඔක්කොම තියෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් ඒ ටික බලලා තියනවා නම් ඉතින් වෙන එකක් ඉන්ස්ටෝල් කරනවා වගේම තමයි.
ඔව්. මේකේ මේ අර unzip කරනකොට වඩා zip ෆයිල් එක අප්ලෝඩ් කරලා කරන එක ලේසි නේ. එතනින් ගන්න extract කරනවා නම් ලේසි ඒක ඉක්ම. ඔව් ඊට පස්සේ මේ අපේ මලින්ත කියලා මේ කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නය කාමරයක දාලා තියෙන සබ් එක සද්දේ මේ එළියට එන එක නවත්තන්නේ කොහොමද කියලා.
ඔව් ඇත්තටම ওই මලින්ත අපි දන්න මලින්ත කෙනෙක්. ওই මලින්තට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේමයි. ඉස්සර ওই මලින්තගේ මඩ ගහන්න බෑනේ. හරනේ දැන් තරහයි. අපි නම් කෙලින් ප්‍රශ්නට මේ පුළුවන් මේ ගොඩක් කරලාට සවුන්ඩ් ප්‍රූෆින් කරනවා නේද? ඒ කියන්නේ හැබැයි මේ මේ එකෝස්
තන් කාර තහන් ඉන්න එපා ගුණා ඒත් ලේසි.
මේක ඉතින් ටිකක් දිග කතාවක්. සාමාන්‍යයෙන් ගොඩක් අය තේරුම් ගන්න නැති දෙයක් තමයි මේ ඔඩියෝ පැත්තට ගියාම දැන් ගොඩක් අය ඉස්සෙල්ලා හිතුවා මේ ඇම්ප්ලිෆයර් වලින් ගොඩක් දිනු කරන්න පුළුවන් ඒක කියලා සවුන්ඩ් ල ක්වොලිටි. ඊට පස්සේ ටිකක් කල් යනකොට තේරෙනවා මේ ගොඩක් කල වැරද්ද තියෙන්නේ ස්පීකර්ස් වල කියලා. ඔව්. ඉතින් ස්පීකර් ඩිසයින්ස් කියලා කියන්නේ ගොඩක් එකෝස්ටික් එක යන එක. ඉතින් ගොඩක් වෙලාවට මේ එකෝයික් ඒ කියන්නේ අපි ස්පීකර්ස් දෙක කඩේ අහලා ගෙනල්ලා ගෙදර අහලා බලනකොට වෙනසක් තියෙනවා. ඒක අනිවාර්යෙන් ස්පීකර්ස් දෙක තියෙන තැන, ඉන්න තැන, කාමරේ ප්‍රමාණය, ඒක එතකොට මේ ශබ්ද රිෆ්ලෙක්ට් වෙන විදි අඩුව සද්දේ ගොඩක් වෙනස්කම් වෙනවා. ඉතින් ඒක නිසා මේවට පුළුවන් අර මේ සවුන්ඩ් ප්‍රූෆින් කරන්න පුළුවන් මේ බිත්ති උනත්. ඒ වුණාට සවුන්ඩ් ප්‍රූෆින් කරනකොට මේවත් තියෙන එක එක විදියක්. සමහරවිට හරියට සවුන්ඩ් ප්‍රූෆින් කරාම ඕන ෆ්‍රීකවෙන්සි කට් වෙන්න පුළුවන්. නැත්තම් බේස් වැඩි වෙන්න පුළුවන්. එතකොට මේවට බේස් ට්‍රැප්ස් කියලා වෙනම විදියට හදන්නේ තියෙනවා. ඉතින් මේක
බිත්තිවල ස්පොන්ජ් අලෝලා
එහෙම
කරනවා
නේ. ඔක වෙනම මේ ඔක කරනා
ඉන්නවා. ඔව් කරනා ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාට මේ ගොඩක් අය ලංකාවේ නම් කරන්නේ මේ බිත්ති වටේට මර ස්පොන්ජ් ටිකක් අල්ලලා මේක සවුන්ඩ් සීල් කරන එක. සවුන්ඩ් සීල් කරාම මේ ඒක මේ ඔඩියෝ ක්වොලිටි එක හරියටම ෆ්‍රීකවෙන්සි චෙක් කරලා කරන එකක් නෙමෙයි. හරියට කරනවා නම් ස්පීකර්ස් දෙක මේ සෙට් ස්පීකර්ස් සෙට් කරලා ඊළඟට පස්සේ ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් එක චෙක් කරලා බලන්න ඕනේ මේවා ෆේස් අවුට් එහෙම තියෙනවද කියලා. ඊට ඇසි රිෆ්ලෙක්ට් වෙනවාද කියලා. ඉතින් ලේසියෙන්ම Tamanට ගෙදරදී ඉතින් අහලා පාරට සද්ද හැන්න තියෙන්නම් කරන්න ඕනේ අඟල් එකහමාරකක්වත් අඩු ගානේ ස්පොන්ජ් එකක් වටේට බිත්ති ටිකේ වටේටම අල්ලන්න ඕනේ.
එයා මේ දැන්නම් කරනවා කියන්නේ මේ ස්පීකර් උඩ වාඩි වෙලා ඉන්නවා ඉන්නකලු ඒක නම් එච්චර හොඳ යන්නේ
නෑනේ ස්පීකර්ස් වල මට ඉතින් කියන්න පුළුවන් ලොකු ලොකු ඒවා තියෙන එකක් තමයි මේ සම එක එක ෆ්‍රීකවෙන්සිස් තමයි මේ දුර යන්නේ සමහර හොඳ ඇම්ප්ලිෆයර් වල එහෙම තියෙන නයිට් මෝඩ් කියලා මේ නයිට් දැන් නයිට් මෝඩ් එක එහෙම ඔන් කරාම ගොඩක් වෙලාට වෙන්නේ මේ අර එක එක ෆ්‍රීකවෙන්සිස් තියෙන ලෝ ෆ්‍රීකවෙන්සිස් තමයි ගොඩක් දුරට සමහරවල් ට්‍රැවල් වෙන්නේ මේ ලෝ ෆ්‍රීකවෙන්සිස් වල අපිට නොතේරෙන විදිහට කට් කරනවා. එහෙම නැත්නම් කරන්න බලා මෙයාට සබ් එකේ වොලියුම් එක පොඩ්ඩක් අඩු කරලා ස්පීකර්ස් වල වොලියුම් එක සෙට් කරගන්න පුළුවන්. නැත්නම් සබ් එක ස්පන්ජ් වලින් වහන්න පුළුවන්. වටේට කවර් කරන්න.
හරි අකාරව කරනවා නම් අර බිත්ති දෙකක් තියලා ඒ මැදට රෙජි ෆෝම් වගේ දෙයක් දාලා එහෙම. ඔව්. ගියක් හදන්න වෙනවෙනම
හොරෙන්සි. ඔය 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 හැබැයි ඔයිට වඩා ලේසිම ක්‍රමය තමයි හෙඩ්ෆෝන් දෙයක් ගන්න.
ඔව් ඒක තමයි මහත් කියන්නේ.
හෙඩ්ෆෝන් දෙන්න ඕනේ දැන සද්දෙන්
දාලා ඉන්න ඕන තමයි කරන්නේ දැන්.
ඔව්. ඒක තමයි කරන් තියෙන්නේ සාමාන්‍යයෙන් මම වුණත් ගෙදර හැබැයි
එතකොට අර මේ dance කරන්න අමාරුයිනේ.
ඔව්. dance කරන්න අමාරු. එයාලට ඉතින් සින්දු කීකේ තමයි dance කරන්නේ.
එතකොට හැබැයි ආයි සවුන්ඩ් ප්‍රූ කරන්න මොකද මිනිහා කියන ගහන් ඉන්න බෑනේ.
ඔව්. සබ් වල ඉතින් ප්‍රශ්නයකයි සමහරවිට ඉකලයිසර් එකක් වගේ අහනවනේ සින්දු අහනකොට අන්තිම කොනේ තියෙන ඒ කියන්නේ 20 Hz 30 40 වගේ තියෙන Hz වල ඉකලයිසර් එකේ පල්ලෙහාට මැද්දනම් ගොඩක් වෙලාට මේක අඩු වෙනවා.
බේස් වලට කෙලවෙලා යනවා.
බේස් වලට කෙලවෙන්නේ අන්තිම හරිය යනකොට මේ චික් ජරා වචන පාවිච්චි කරන්න බා හර්ෂ. ඇත්තටම අර දෙවියගේ රේඩියෝ වැඩසටහන ගහම ඔයා මොවිතර මේ හොඳට මේ හැදෙන්න ඕන වගේ බස් හැසිරීමක්නේ මම. සැලෙනවා. මේ ඉතින් අර ඒ වගේ පොඩ්ඩක් ෆ්‍රීකවෙන්සි මං කියන්නේ පල්ලෙහාටම කරන්න නෙමෙයි පොඩ්ඩක් අඩු කර කර දුරට ගිහිල්ලා බලන්න. ආයි දුරට ගිහිල්ලා බලන්න ගම මට ආයි මතක් වුණා මේ ඒ කාලේ තිබ්බ මේ මං කියන්නේ මේ 7 8 වසර ඉන්නකොට ලොකු ප්‍රශ්න තමයි මේ ස්පීකර් හදුවම බේස් එන්නේ නැති එක. එක සැරයක් කොහෙද දින සබ්වූපර එකක් කොපි කරලා ස්පීකර් දෙකක් දාලා හැදුවා සබ් එකක් මායාලයකුයි. හදලා මේක අර ඒගොල්ලන්ගේ එයා දැන් කාමරේ එයාට කාමරේ උනේ ඒගොල්ලන්ගේ කලින් කුස්සිය. එතකොට මේ අර ස්ලැබ් එකක් දාපු එකක් තිබ්බා මෙහෙම අර කුස්සිය ස්ලැබ් දාන්න අර මේවා තියන්. ඔව් ඒක මේ ස්ලැබ් එක ඇතුළට සබ් එක දැම්මම මාර් බේස් එකක් එනවා. දැන් ස්ලැබ් එකෙන් එළියට ගත්තාම බේස් තියා නිකන් අර නිකන් ළඟින් එන බේස් එකක් අදිනවා. ඉතින් දැන් කරන්න ගදෙන්නත් එක සබ් එක මේ දාලා මේක ඇතුළට යනවා දැන් ගේ වටේට බේස් හොඳට එනවා. ආලපාලේ උන්ට බේස් ඇයින් වුණා. අතන අපිට බේස් ඇවුන් නැතුණා ඒ දවස්වල ප්‍රශ්න නැහැ. එළියට බේස් ඇයිනවනම් එච්චර.
ගේ ඇතුළේ අමාරුවෙන් ඉන්නවා එළියට යන්න සද්ද
දාන. ඔව්. ඒක ගැලලා ඊට පස්සේ ඉතින් දවසක් අපි දෙන්න කර වැඩේ. දැන් අර ඉස්සර ඇම්ප්ලිෆයර් එක ඉතින් ගන්න සල්ලි නැහැනේ. අර ඉස්සර තිබ්බ ලාභම වොට් සී ඇම්ප්ලිෆයර් එක නම් STK 4191 කියන එක. මේ 4191 එකේ ස්පීකර් ප්‍රොටෙක්ෂන් සහ ලෝඩ් ප්‍රොටෙක්ෂන් නැහැ. ඒ කාලේ තව එච්චර තේරුන්නේ නැහැ. දවසක් එනකොට ඈතට යනවා දැන් කොච්චර දුරට සබ් එක ඇහෙනවද කියලා බලන්න එනකොට මේ දුමක් වෙනවා කාමරේ දොරටෙන් බල්ලට අර 4191 වල තියෙන ප්‍රශ්නයක් තමයි මේ මාකරේ ඕලෝඩ් එකක් එච්ච ගාම වෙන්නේ අර පවර් අවුට්පුට් ට්‍රාන්සිස්ටර්ස් දෙක ෂෝට් වෙන එක. ෂෝට් එච්ච ගාම මේකේ ඩ්‍රයිව් කරන්න තියෙන්නේ 36 4 amp විතර මේ පවර් සප්ලයි එක. එතකොට කෙලින්ම ස්පීකර්ස් දෙකට එනවා වෝල්ට් 40-50ක් විතර ආපු ගමන් අර ඇතුලේ තියෙන කොයිල් එක ඒ කාලේ අර ටිකක් හොඳ ස්පීකර්ස් පාවිච්චි කරා මේ කොයිල් එකේ ඉන්නේ ඇලුමිනියම් මේකක් උඩ ඒ කොයිල් එක කෝන් එකනොත් කඩාගෙන ඉස්සරහට ඇවිල්ලා එහා පැත්තෙන් එළියට තියෙනවා. ඉතින් ඒ වගේ තමයි STK 4191 වල කාලේ. ඉතින් ඕවා තමයි ස්පීකර්
සමහරු කලයේකෙමත් දාගෙන ඉන්නවනේ.
ඔව් ඇත්තනම කලයේ ප්‍රශ්නේ තියෙන බුද්ධික කලයේ ඇවිල්ලා දැන් සාමාන්‍ය ස්පීකර් එකකට ගොඩක් අර කියුබික් ෆීඩ් ගානකට ගාන්න තියෙනවනේ ගොඩක් කරලා සද්ද හොඳ වෙනවා. ඒ කියන්නේ අර බොක්ස් එක ලොකු වුණාම දැන් ඔය දෙකක් තියෙනවනේ ස්පීකර් හදනකොට එකක් තමයි අර එයා වෙන්ට් එකක් දාලා හදන එක සහ සීල්ඩ් බොක්ස් කියන එක. සීල්ඩ් බොක්ස් කියන එක ගොඩක් වෙලාට මේ සද්දේ ෆ්‍රීකවෙන්සි හදන්න ලේසි. නමුත් අර ඔය මේ බේස් පෝට් එකක් දාලා හදනවා කියලා කියන්නේ අපේ ලංකාවේ කට්ටිය ම කරොත් නම් හරි මම හරි මොකද මේ ෆ්‍රීකවෙන්සි රෙස්පොන්ස් හදාගන්න. ඒක තමයි ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්නේ උනේ අන්තිමට අද කතා කරේ වෙන එකක් කිව්වේ වෙන එකක්.
ඊළඟට අහලා තින්නේ සහන් අහලා තින්නේ මේ එයා Windows 7 RC වලින් වැඩ කරලු දැන් ඒක දවස් 5ලුකින් expire වෙන්න. මේ එයා
computer හැබැයි මේ වැඩසටහන් දානකොට ඔක
expire වෙලා දැන් වෙලා ඇත්තට. ආගේ call of
duty ඔයාව දන්නවනම් කියන්න.
දාලා තිනවලු E කියන drive එකට.
ඒ තාම expire වෙලා නැහැ නේ කලින් තව දවස් 5 දුවෙත් තියෙනවනේ.
මේ ඒත් මේ කෝල් ඔෆ් ඩියුටි ඉවර කරේ නැහැලු. දැන් එයාගේ PC එක ෆෝමැට් කරොත් ඒකේ එයාගේ ගාව මිෂන්ස් නැති වේද? ඒ ෆයිල් සේව් කරලා වෙනම ආපහු රෙස්ටෝ කරගන්න පුළුවන්ද?
පුළුවන් නේ තිල්න. ගේම් ෆයිල්ස් ටික කොපි කරන්න බෑ ප්‍රොෆයිල් එකේ.
ඔව් දැන් ගොඩක් වෙලාවට කාලින්ද
එහෙම කරපුවම එයා ඒ අර කලින් දාපු කී එක මායි දාන්න වෙනවා. නැත්තම් රීසෙට් ඒ. ඒක පොඩ්ඩක් බලන්න.
ඔව් ඒ සමහර ගේම්ස් වල එහෙම වෙනවා නේ. මේක ඇත්තටම මේ ගොඩක් වෙලාවට දැන් මේ තියෙන හර්ෂ අර ඉස්සර නම් තිබ්බේ මේ සේව් ගේම්ස් මේ හුඟක් වෙලාවට ඒ ගේම් ෆෝල්ඩර් ගේමනේ. දැන් නම් තියෙන්නේ මං හිතන්නේ මයි ડોකියුමන්ට්ස් වල නේ.
යූසර් ප්‍රොෆයිල් වල ගොඩක් වෙලාවට තියෙනවා.
ඔව් මයි ડોකියුමන්ට්ස් වල මේ මයි ගේම්ස් වල සමහරට ඇති මේ සේව් ෆෝල්ඩර් එකක් මේ මේකට හැදිලා. මේ හුඟක් ගේම්ස් වල මේ ක්‍රමය තමයි යූස් කරන්නේ. මේ මයි ડોකියුමන්ට්ස් වලම තමයි සේව් කරන්නේ. ගේම් සේව් ෆයිල්ස්
සමහරෙන් ප්‍රොෆයිල් එක කොපි කරගත්තා නම් හරි දැන් Windows 7 නම් C drive එකේ users කියලා directory එකක් තියෙනවා. ඒ users directory එකම කොපි කරගත්තා නම් ගොඩක් වෙලාවට ඕන කරන හැම දෙයක්ම මේකේ කොපි වෙලා යනවා නේද තිල්න.
ඔව්.
මේ ඊළඟ ප්‍රශ්නේ දයාලන් අහලා දෙන්නේ. එයාගේ මේ laptop එකේ Wi-Fi දිනවල ඒකේ network search කරනකොට එයා ඉන්න building එකේ දින network 15ක් විතර පෙන්නනවලු. එයාන්නේ මේ ඒකෙන් battery ඉක්මනට ඩිස්චාර්ජ් වෙනවද කියලා ඒ නෙට්වර්ක් ගොඩක් සර්ච් කරනකොට එයාගේ නෙට්වර්ක් එක විතරක් පේන්න එක හදාගන්නේ කොහොමද කියලාත් අහනවා. ඒතරම් මේ නෙට්වර්ක් අර ලිස්ට් එකේ යන එක නම් නවත්වන්න පුළුවන් නේ? අර ෆෝගෙට් දිස් නෙට්වර්ක් හරි මක් හරි එහෙම මට මතක විදිහට එකක් තියෙනවා මේ
Apple වල
තියෙන. නෑ නෑ මේ දැනි ප්‍රශ්න බලාගත්තේ මේ ලැප්ටොප් එකේ පුළුවන් මේ network කර list එකේ මේ connect වෙන්න එපා කියලා යාට කියන්න පුළුවන් control panel එකේ ගිහිල්ලා wireless networks වලට ගිහිල්ලා මේ wireless network වලින් forget this network හරි never connect to this හරි නැත්නම් only connect to this network කියලා යාට select කරලා තියන්න පුළුවන් list එකක්. ඒ අනේ අනිත් network වලට connect වෙන්න එපා කියලා.
ඒ දේ කරා නම් හරි. ඒක උඩට කරදරයක් වෙන්නේ නැහැ නේ.
ඔබේ SMS වලල් දෙන Windows 7 වල Bluetooth dongle වැඩ කරන්නේ නැත්තේ ඇයි කියලා.
කවුද කියන්නේ?
මම හිතන්නේ ආගාව තියෙන එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. මේ හැබැයි driver එක හොයාගන්න පුළුවන් නේ.
ගොඩක් වෙලාට මේ Bluetooth ගොඩාක් ඒවා Windows 7 වල by default detect කරනවා.
අලුත්ම එකක් නොවුනොත් ඒව නේ detect කරනවා.
ඉන්ටර්නෙට් එකට connect කරලා බලලා try කරලා.
වැඩ කරන්නේ නැහැ කියලා සමහරවිට එයාගේ Chinese phone app වගේ තිබිලා එහෙම වැඩ කරන්නේ.
අපි කතා කරන්නේ Bluetooth dongle සහ Windows 7 ගැන. Chinese phone app එකෙන් ඩාගොයින්
ඩොංගල් එක ඩිටෙක් කරලා අනිත් මේ අර පෙයා කරන්න යන ඩිවයිස් එක යවුලද්ද දන්නෙත් නැහැ. මොකද එහෙනම් විස්තර කරලා ඇහුවොත් එහෙම ප්‍රශ්නේ තව උත්තරයක් දෙන්න පුළුවන් වේ. මේ රජිත අහලා තියෙන ප්‍රශ්නයක් මම හිතන්නේ මේකට උත්තර හම්බුණා ගෲප් එකේදී නේ. මේ අර පිට්ගින් වල මේ සිංහල වැඩ කරන්නේ නැහැ කියලා මේ කාලින්ගගේ බ්ලොග් එකක් තියලා මේ ලින්ක් එකක් දාලා තියුණා.
ඒකට නේ කාලාන්තරයකට පෙර ලියපු එකක් පිට්ගින් පාවිච්චි කරපු කාලේ. ඒක ඒක තාමත් තියෙන ප්‍රශ්නයක් බලන්න යවනේ. ඒක ලින්ක් එකක් දාමුනේ.
දාව්. ඊළඟට මේ මදුරන් ගහලා තිනවා මැනුවල් ප්‍රොක්සි configuration Firefox වල මගින් ප්‍රොක්සි සර්වර් එකක් පාවිච්චි කිරීමෙන් security ප්‍රශ්න ඇති වෙනවාද කියලා.
අනුන්ගේ අපහාචි කරත් නැහැ security ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ඔව් දන්නේ නැති proxy server එකක් දැම්ම තියෙනවා. ඔයාගේ request ඔක්කොම route වෙන්නේ ඒක හරහා. එතකොට ඉතින් password අල්ලගන්නේ plain password ගෙවුවොත් එහෙම ඉතින් ඔය හැමදේම වෙන්න පුළුවන් නේ.
ගොඩක් කෑ වෙන්න පුළුවන්.
ඔව්. ඊළඟට නලින් අහලා තිනවා මේ email වැයීමට හා කියවීමට SMTP POP3 IMAP වැනි protocol වලට අමතරව TCP/IP වැනි protocol භාවිතා වෙනවාද ඒ කෙසේද කියලා.
හෝ 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 TCP/IP කියන්නේ communication protocol එක. ඒක උඩ දුවන එකක් තමයි POP3 සහ SMTP කියන්නේ.
ඔව්. ඒත් POP SMTP IMAP HTTP FTP ඔය හැම දෙයක්ම මේ application layer එකේ තියෙන protocol.
ඔව්. ඒ කියන්නේ මේ communication layer protocol එකක් නෙමෙයි.
ඔව් TCP/IP කියන්නේ communication model එක. ඒකෙදි මේ ඊට ඒ කියන්නේ application layer එක උඩම layer එකේ තියෙන protocols තමයි ඔය හැම දෙයක්ම. ඒකින්ද TCP/IP උඩ තමයි ඔවා ක්‍රියාත්මක වෙන්නේ. මේ එකම SMTP server සහ POP3 server වල කාර්යභාරය මොකක්ද කියලාද?
කලින් වැඩසටහන කතා කරා එක ලින්ක්
එකට. ඔව් කතා කරා මේ ඊළඟට Google SMTP server එකකින් Yahoo email address එකකින් email ලවන්න පුළුවන්ද කියලා.
පුළුවන්. එහෙමනම් ඔයා Yahoo Google එකේ control panel එකට ගිහලා තිනවා add another email කියලා. ඒකට ගිහලා ආගේ Yahoo එක දාලා යාහෝ එක වෙරිෆයි කරගත්තාම ඒ කියන්නේ Google එක ඇඩ් කරාම Google එකේ Yahoo එකට මේල් එකක් එනවා. ඒ මේල් එක ගිහලා approve කරලා ඒ approve කරාම ඒ account එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ from එක එයාට Yahoo එක දාලා යවන්න පුළුවන්. හැබැයි
ඒත් මේක අහු වෙනවානේ.
අහු වෙනවා කියන්නේ ඉතින් දන්න කෙනා දන්නවා මේක ආවේ මේ Gmail Google එකෙන් කියලා. Google ඇඩ් දන්නවා ආ තමයි යහුයි කියලා complaint එකක් කරොත් එහෙම මේ ඉතින් ඒක හොර වැඩ කරන්න නෙමෙයි Tamanට අර ලේසි පහසුවට වැඩන්න ඒක කරන්න පුළුවන්.
ඊළඟට ජගත් අහලා තිනවා මේ power stabilizers තියනවාද කියලා. එයා පාවිච්චි කරනවලු 9000 BTU air conditioner එකක්. ඒකට එයා හිතන විදිහට 3 kilovolt ඉඳලා 5 kVA එකක් ඇතිවෙලු stabilizer එකක්. මේ AI technologies ළඟ දීලත් ඒගොල්ලෝ ළඟදී ඒක හදන එක නවත්තලා දිනවා කියලා දිනවා. එයාට මොකක් හරි මොඩල් එකක් ගැන කියන්න පුළුවන් දානවා ලංකාවේ ගන්න පුළුවන්.
ඔව් හැබැයි මේ වගේ ලොකු රේන්ජ් යනවනම් මේවා ගොඩක් ඉලෙක්ට්‍රොනික වලට වඩා මේ මෙකනිකල් මේ ස්ටෙබිලයිසර්ස් තියෙනවා. ඒවා තමයි සාමාන්‍ය මේ ගොඩක් වොට් ගාන ටෙම්පරේච් යනවනම් ඉලෙක්ට්‍රොනික වලට වඩා තියෙන්නේ. ඒවා නම් ටයිටස් ස්ටෝර්ස් එකේ මම දැකලා තියෙනවා බුද්ධික තියෙනවා.
හැබැයි මිලනම් බැලුවනම් හරිනේ එයානම් මේ මුළු ගෙදරටම හරියන විදිහට තමේ ස්ටෙබ්ලයිසර් එකක් ගන්න බලන්නද
කියලා. හැබැයි ඉතින් ඔයාට ගෙදරටම කියලා කියන්නේ ලොකු ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕන නේ මේක. ඒ කියන්නේ
ඒක ඉතින් පවර් කන්සම්ප්ෂන් එක ගන්නව තමයි
ගෙදරනේ. ඒකට එතකොට ඔයාට හොඳම වැඩේ තමයි එහෙම වුණොත් එහෙම මේ තමන් එකක් හදාගන්න එක. AVR එකක් දාලා ටිකක් අමාරු වැඩක්. එහෙම වුණත් ඔයාට ඕන ෆිල්ටර් ගල්ලා ආයි ඕන නම් මේ බෑකප් පවර් එකකටත් අරගෙන මේක ඔයාට රීජෙනරේට් වෙන විදිහට හදාගන්න පුළුවන් නේ බුද්ධික. එච්චර එහෙම මහන්සි වෙනවද? මගේ නම් පෞද්ගලික මතය තමයි චර්ම කරන්න ඕනේ නැහැ කියන එක නේ බුද්ධි.
ඒ කියන්නේ මේ ස්ටෙබ්ලයිසර් එකකින් කරන වැඩේ ඉතින් මේ ස්මූත් කරන එකනේ. ඒකෙදි
මේ ස්ටෙබ්ලයිසර් එකක් වුණත් වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් වුණාම ඒක චේන්ජ් වෙන්න යම් කිසි කාල මට්ටමක් යනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඇප්ලිකේ ඒ කියන්නේ කනෙක් කරලා තියෙන ඩිවයිස් එකට තේරෙනවා වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් වුණා කියලා.
එහෙම දැන් තියෙන කන්සියුමර් ඩිවයිස් ගොඩක් ඒවා ඕකට ඉතින් ඔරොත්තු දෙන්න තමයි තියෙන්නේ. අර ෆ්‍රිජ් වගේ දේවල් වලට විතරක් මේ ඒ කියන්නේ ප්‍රොටෙක්ට් කරන්න ඕනේව තියෙනවනේ. ඒ වගේ දේවල් වලට විතරක් පොඩ්ඩක් දාලා තිබුණා නේද?
ඔව්. හැබැයි ඕගලගේ දැන් ගොඩක් ස්පයික් වෙනවා නම් කරන්ට් එකේ අඩුවෙඩි වෙනවා ගොඩක් වෙනවා නම් ස්ටෙබිලයිසර් එක දැම්මත් මේකේ ත්‍රිලේ ටක් ටුක් ටක් ටුක් ටක් ගාලා අල්ලනකොට මේ ඩිෆරන්සස් උනත් ෆ්‍රිජ් එකට තේරෙනවා. ඉතින් ඒකට ගොඩක් වෙලාට කරන්න ඕනේ පොඩ්ඩක් අර ලොකු කැපසිටර් එකක් හයි කරන්න පුළුවන් නම් පොඩ්ඩක් වෙලාට අර මේක ස්මූත් වෙන ගතිය වෙනවා. ටීවී ඒ වගේ අලුත් ඉලෙක්ට්‍රොනික උපකරණ ගොඩක් ඒවා පවර් සප්ලයි එකේ තියෙන ඉලෙක්ට්‍රොනික පවර් සප්ලයි එක. මේ වැට නම් ওই ඩිෆරන්ස් එක තේරෙන්නේ නැහැ.
ඊළඟට මේ රජිත ප්‍රශ්නයක් අහලා තියෙනවා මේක ටෙක් කතා වලට අදාළ නැහැ වගේත් කියලා තමයි අහලා තියෙන්නේ. රුපියල් 5000කට වගේ ගානකට ලංකාවේ ගන්න පුළුවන් 3G ෆෝන් එකක් පුළුවන් 3G තියෙන Sony Ericsson ෆෝන් එක. 15000කට වගේ.
15000කට K800 වගේ එකක් ගන්න පුළුවන් නේ. අපෝ පුළා. කැන්ඩු.
18යි 4 වගේ.
පුළුවන් නේ හර්ෂ.
ශහනහන Google DNS සහ Open DNS භාවිතා කරගෙන ලැබෙන වාසි මොනවද කියලා. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන DNS සර්වර්ස් වලට වඩා හිතෙන වෙනස මොනවද කියලා අහනවා.
මුද ප්‍රශ්නය.
DNS server එක ඇත්තනම් පාවිච්චි කරන්නේ domain to IP resolution එක කරගන්න තමයි. ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ ගොඩක් ISP ලගේ මේ DNS server අල ඒ කියන්නේ update වෙන්නේ නැහැ, resolve වෙන්නේ නැහැ. මගේ නම් පෞද්ගලික මතය තමයි ප්‍රයිමරි DNS එක හැටියට හැමතිස්සෙම ISP එක DNS එක පාවිච්චි කරන්න. සෙකන්ඩරි DNS හැටියට Google ලගේ එකක් පාවිච්චි කරන්න. ඊළඟට DNS එක හැටියට Open DNS එකේ පාවිච්චි කරන්න. ISP එක ගොඩක් ලේට දෙනවා නම් ISP එක ISP DNS එක මැද්දට දාලා Google DNS වගේ එකක් ඉස්සරහට දාන්න. මේවෙන් ඒ වාසියක් නම් ඇත්තනම Tamanට වෙන්නේ ඉතින් අර DNS failure එකක් අඩු කරගන්න පුළුවන් එක තමයි. මොකද Google අර වගේ හැබැයි ඉතින් එක දෙයක් වෙනවා පොඩ්ඩක් web page response time එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. මොකද Google DNS වල response එන සමහරවිට millisecond 150 200ක් විතර යන්න පුළුවන්. ඒක ඒ වුණාට ISP එක DNS එක ගොඩක් කියලා millisecond 60 30ට වඩා අඩුවෙන් තමයි ලැබෙන්නේ. ඉතින් එතකොට අර response time එක පොඩ්ඩක් අර web page එක load වෙන website found කියලා එන්න ටිකක් වෙලා යනවා.
ඉතින් ඒක කලින් අපි මේ දැන් සාමාන්‍ය bookmark එහෙම දාගනිද්දී අපි හිතමු Facebook කියලා. Facebook එකේ server එකක IP එකක් මේ bookmark එක විදිහට දාගත්තොත් නේ fast වෙයි.
බුක්මාක් එකක ඇතුළේ IP එකක් දාගත්තොත් පාස් වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් බුක්මාක් එක තිබ්බට IP උනාට මේ Facebook වගේ සයිට් වල තියෙන ප්‍රශ්න තමයි මේ වගේ ගොඩක් වෙලාට ওই IP එක අපිට පේන්නන්නේ මේගොල්ලන්ගේ load balancing IP එක නිසා.
ඒක සර්වර්ස් වලින් ඉන්නේ.
ඔව් ඒක නිසා ඉතින් එක IP එකක් දාගෙන
ඉන්නවා
IP එක තේරුමක් වෙන්නේ නැහැ.
ඒකයි මේ ෂෙයාඩ් හොස්ටින් කරන තැනක වගේ නම් IP එක දාලා බැරි වෙනවා
යන්නේ. ආව් ෂෙයාඩ් හොස්ටින් උනත් දැන් ගොඩක් වෙලාට අර මේ ෂෙයාඩ් හොස්ටින් වල වෙන්නේ කොමන් IP එකක් තියෙන්නේ DNS රෙසලූෂන් එකේ. ඒ කියන්නේ ඇත්තටම ඩොමේන් හෙඩර් එක බලලා තමයි මේගොල්ලෝ අවශ්‍ය හොස්ට් එකට Apache එකෙන් යොමු කරන්නේ HTTP හෙඩර් එක බලලා. ඉතින් එතකොට IP එක දාගන්න හිටියත් වැඩ කරන්නේ නැහැ.
අනිත් එක කාලින්ග මේ ඕපන් DNS පාවිච්චි කිරීම විශේෂ වාසියක් තියෙනවා. අර අපි account එකක් හදලා ඒක අපේ network එක IP එක register කරගත්තොත් එතනට අපිට පුළුවන් අර restriction DNS level එකේදී කරන්න පහසුකමක් දෙනවනේ.
ඔව් හැබැයි එතකොට එක දෙයක් දැනගන්න ඕන තමන්ට static IP එකක් තියෙනවා.
ඔව් static IP එකක් තියෙනවා නම් පුළුවන්.
ඔව් අශාන්න හනෝය desktop එකේ task bar එකේ icon වැඩි වුණොත් එහෙම computer එකේ speed එක වෙනට බලපෑමක් වෙනවද කියලා?
task bar එකේ icon වැඩි වෙනා කියන්නේ application start එක application ගොඩක් start වෙන application ගොඩක් start වෙන කියන්නේ computer speed එක අඩු වෙනවා.
ඔව්. ඔව් desktop එකේ
ඒක නම් හැබැයි එච්චරම සම්බන්ධයක් නැහැ ඒකනේ. ඒක නිකන් folder view එකක් වගේ ගන්න desktop එක කියන්නේ. මේ හැබැයි ඉතින් ඒක එයාලා දෙන limit එකක් තියනවාද කියලා. එහෙම කවුරුත් limit එකක් ගන්නම් කියලා නැහැ. මේ මෙච්චරයි තියෙන්න ඕන කියලා. ඔව්. අපි desktop එක පිරීලා මේ
ඊට එහාට ගියවද කියලා තියෙන සම්පූර්ණයෙන් පිරීලා තියෙනවා.
ඔව් මගේ නම් ඉතින් ඔක්කොම ටික desktop එකේ තියෙන. මේ ඒ වුණාට අර මං task bar එකේ නම් මං කවදාවත් එක ඇප්ලිකේෂන් එකක්වත් ඔටෝ ස්ටාර්ට් නම් දෙන්නේ නැහැ. මේක නිකන් ස්ටාර්ට් වෙන්නේ කියලා මැෂින් එක මං අඩු ගානේ chat IM එකක්, ඒ කියන්නේ Google Talk, Skype වගේ එකක් අර ස්ටාර්ට් වෙන්නේ කියලා කියන්නේ. මොකද
ස්ටාර්ට්අප් එකේ
ස්ටාර්ට්අප් ටයිම් එක ඇඩි වෙනවා. මට ඕනෙලා විතරයි මං ඒ ටික ඕපන් කරගන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මේ ඔය ගොඩක් වෙලාට දුවනවා තමයි Google මේ මොකද WinApp agent දුවන disable කරලා දාන WinZip පාවිච්චින WinZip agent කරන disable කරලා දාන
updates යනවා
Adobe update disable කරලා දාන ඊට
පස්සේ quick start
දෙන disable කරලා දාන්න. ඒ වෙනහින් මහාම තේරුමක් නැති දේවල්.
ඊට පස්සේ video camera එහෙම තියෙනවා නම් ඒ වේ අර applications load වෙනවා. ඒ වගේම තමයි command ඒවා තියෙන්නේ. ඔක්කොම disable කර දැම්ම නම් ලොකු speed එකක් ගන්න පුළුවන්.
දසුන් මේ chat එක මතක් කරන ළඟදී Facebook එකට යන ප්‍රමාණය Google වලට වඩා වැඩි වුණා නේද කියලා. ඔව් මේ statistics කියන්නේ ඇමරිකාවේ තුල. හැබැයි ඉතින් අර ප්‍රශ්නෙලා තියෙන ලංකාවේ නම් ගොඩක් අය Facebook යන්නේ Google ගිහිල්ලානේ Facebook කියලා search කළා. ඔව්. ඒක නිසා
ඔය tech කතා site එකටත් එන්නේ අපි
ගොඩක් කරා tech කතා කියලා search
කළා. Google search කළා තමයි එන්නේ tech කතා. ඔව්
මේ ඒත් විතරනේ දැන් මේ single blog reader එකට එන්නේ single blogs කියලා search කළා තමයි එන්නේ.
ඔව්. ඒක හොඳ වැඩි ගන්න techkatha.com කියලා search කළා තමයි ආයි එන්නේ.
ඔව්.
command එක delete කරමු යන්නේ.
ඔව්. පුරුදුච්ච කරා.
Chrome දාගත්තා නම් රත්ලේසි නේ. කලින් ඇඩ්ලස් බාගේ ගහන්න
තියෙනවා. ඔව්.
හැබැයි මේ ඒකත් හුඟක් අය පාවිච්චි කරන්නේ නැහැ වගේ නේ.
ඒක ගොඩක් අය දන්නේ
නැහැ.
ඔව්. මමත් හරි අමාරුයෙන් අපේ ඔෆිස් එක ගොඩක් කට්ටියට ඒක පුරුදු කරා.
ඔව්. Google site එකටම ගිහිල්ලා
තමයි
අනිත් එක අර Firefox එකේ අර FastFox කියන මේ extension එක දාගත්තා නම් ඒ features ගොඩක් එනවා.
ඔව්.
ඇඩ්ලස් බාගේ search කරමු.
එතකම ශනල්හල් තියෙනවා Windows Vista සහ 7 එක ගැන ready booster කියන එකෙන් ඇත්තටම computer එකේ performance වැඩි වෙනවද කියලා.
ඔව් ඉස්සෙල්ලා අපි කතා කරා memory ගැන paging වෙනවාගේ hard disk එකේ. එතකොට ready boost කියලා කියන්නේ සාමාන්‍යයෙන් memory ඔය ගොඩක් හොඳ flash drive නම් hard disk එකට වඩා speed කියලා තමයි පිළිගන්නේ. එතකොට ready boost එකේ වෙන්නේ paging file එක hard එකේ තියන්න නැතුව මේ flash drive එක වගේ එකකට ගන්නවා. එතකොට පොඩි යම්කිසි improvement එකක් තියෙනවා.
ඔව් ඒක Windows එම Microsoft ලානන් claim කරනවා ඒක ගොඩක් features දිනවා එහෙම කියලා නේ.
ඒ කියන්නේ flash drive එක වේගවත් වෙන තරමට තමන්ට ලැබෙන performance වැඩි.
ඊළඟට සහන
තව දෙයක් ඒක කියනවනේ බුද්ධික මේ එම් performance වැඩි වෙන මේ memory අඩුවෙන් දින අයටයි. Memory ගොඩක් තියෙනවා නම්
අර 4GB memory දීලා ඕකත් ගහගන්න එක
තේරුවන්නේ. 2GB වලට වඩා memory ඔව් 2GB වලට වඩා වැඩි memory තියෙනවා නම් ඇත්තටම මේක අවශ්‍ය වෙන්නේ
නැහැ. ඔව් එයා කී අහනවා මේ සහන් අහනවා මේ torrent භාවිත කරලා තමන්ගේ ෆයිල් වෙන යාළුවන්ක එක්ක වගේ හොමාරු කරගන්න පුළුවන්ද කියලා. හැබැයි මේ torrent කියන ටෙක්නොලොජි එකට අර peer to peer වගේ එකක් මේ يعني torrent තමන්ට යාළුවෙක් එක්ක හොමාරු කරගන්න torrent වලට වඩා හොඳ මේ ටෙක්නොලොජි තියෙනවානේ.
ඔව් අර වැටෙන පෙට්ටිය.
ඔව්
ඒ වගේ පොළ.
Dropbox එක තමයි ලේසිම වැඩේ. Dropbox.com getdropbox.com එකට ගියා නම් මේ පොඩි software එකක් තියෙනවා ඒක download කරලා ඒක යාළුවටත් දාගන්න කියලා. ඒකේ folder එකක් share කරලා මේ
ඒක
නැතිව දාන විතරයි
තියෙන්නේ. ඔව් නැති වුණත් upload එකක් එහෙමත් කරන්න බලන සාමාන්‍ය file එකක් නะ ලොකු එකක් නම්
ඔව් නැත්නම් you send it වගේ site තියෙනවනේ.
ඔව් නැත්නම් sky drive තියෙනවා මේ Microsoft ලාගේ.
ඔව්
ඒකයි මේ torrent වල concept එක අනුව නම් ඉතින් එහෙම private sharing කරනවා නම් අපිට tracker එකක් තියෙනවනේ torrent. එහෙමනම් අපි restrict කරපු tracker එකක් තියෙනවනම් මේ users ලාට මේ IP වලට විතරයි දෙන්නේ කියලා.
ඔව් torrent එක ඒක සෑහෙන කරදර වැඩක් නේ.
ඔව්
ඊටඩ ලෙසි මේ ඩ්‍රොබොක් හරි නැත්නම් ෆයිල් එක කෙලිම කොටරි අප්ලෝඩ් කරලා යවන එක.
අනිත් එක මේ WinRAR වගේ වගේම පුළුවන් ලොකු ෆයිල් එකක් ඕනනම් පොඩි පොඩි ෆයිල්ස් වලට හද කඩන්න එහෙම කරලා යවන්නත් පුළුවන් ඊට පස්සේ. මේ ඊමේල් වලින් යවනවා නම් ලොකුම ෆයිල් එකක් නම් අර වගේ කරන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයාර් එකකින්.
ඔව්.
ඒ වගේම මේ ඊළඟට
එක්කෙනෙක් අහලා තියෙනවා මේ 40GB pen එකක් තියනවලු. ඒකට data දැම්මහම corrupt වෙනවලු. ඒකේ 40 කිව්වට 40 නැහැලු. ඉතින් මේ ඒකේ පාවිච්චි කරන්න පුළුවන් gigabyte ගන්න හොයාගන්න පුළුවන්ද කියලා අහනවා.
ඔක ගොඩක් අය 256 වගේ තමයි ඇත්තේ MB.
මේකට ඇත්තටම tool එකක් දාලා මේ ධනික අපේ ධනික ලියපුව මේ blog post එකක තිබුණා. මේ ළඟදී දාලා මොකක් හරි tool එකක් එයා මේ flash drive වල capacity එක check කරන එක. අපි ඒකට link කරමු නේද? දානකොට.
ඔව් ධනිකට දැන් දෙක තුනම අපි link කරන්න තියෙනවානේ.
ඔව්.
ගිය සතියේත් එකක් තියෙනවා PayPal ගැන.
මෙයා මහල් තියෙන මේ සිංහල බ්ලොග් වලට AdSense දාන එක සාර්ථක වටද්ද කියලා.
නැත. AdSense සිංහල වලට දෙන්නේ නැත.
ඔව්.
අසාර්ථකයි.
ඊළඟ ප්‍රශ්නයක් තිබ්බා ඒකේ. කෝ?
ඊළඟට මේ Facebook වල යාගේ යාළුවෙක් සති දෙකක් විතර යාව යාළුවා වැඩ් කරගෙන හිටියලු එකපාරටම යාගේ Facebook account එකට account එකත් එක්ක තියෙන සම්බන්ධය නැති වුණාලු. ඊට පස්සේ යාළුවාගේ Facebook account එකට ගියාම ඒක expire කියලා එනවලු. මොකද දහනව අවුල.
මම හිතන්නේ deactivate කරලා නේද?
deactivate කරලා නේද account එක.
ඔව්. අපෙන් SMS වලින් අහලා තියෙන ප්‍රශ්නයක් මේ Dreambox කියනකෙන් පුළුවන්ද කියලා මේ TV channel බලන්න pay කරන play කර pay කරලා මේ බලන්න තියෙන TV channel බලන්න පුළුවන්ද කියලා අහනවා Dreambox.
ඕ Dreambox කියලා කියන්නේ මේ ඇත්තනම මේ satellite receiver එකක්. ඒකේ ඇතුලේ දුවන්නේ Linux. එතකොට මෙයා අහන්නේ මේ horror pay channel හොරෙන් බලන්නනේ. එතකොට මේ Dreambox පාවිච්චි කරන අය කරන එකක් තමයි මේ card sharing කියන එක.
කියන්නේ decoder එක.
ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් pay for view ඒ කියන්නේ satellite TV වලින් බලන්න නම් ඒක ගොඩක් වෙලාට broadcast කරන්නේ මේ pay channel encrypt කරලා. encrypt කරප එක decrypt කරන්න නම් ඒගොල්ලෝ දෙන smart card එක ඕනේ. ඉතින් ගොඩක් අය කරන්නේ එක්කෙනෙක් මේ කාඩ් එක සල්ලි දීලා අරගෙන අනිත් පැත්තක මේක බෙදා ගන්න. ඉතින් ගොඩක් වෙලාට එයා සල්ලි ගන්නවා මේගොල්ලන්ගේ පොඩි ගාණක් මේ channel බලනකොට. එතකොට කාඩ් ෂෙයාරින් network එකක් කාගේ හරි එකක් මෙයා හොයා ගන්න ඕනේ මේ කාඩ් එක තියෙන. ගොඩක් වෙලාට තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට යම් කිසි මුදලක් ගෙවන්න එනවා මේ කාඩ් ෂෙයාරින් network එකට connect වෙන්න. connect වෙලා ඉතින් එයාටත් අරක දාගෙන internet සම්බන්ධයක් ඔය වෙලේ තියෙන්න ඕනේ. තව දෙයක් තමයි මේ කාඩ් ෂෙයාරින් network කරලා තියෙන්නේ මේ කාඩ් ඒ කියන්නේ keys update වෙන්න සමහරලාට අර කාඩ් එක හරියට down වුණොත් internet ගියොත් නම් pain නෑ. එතකොට අර පැත්තේ key එක update වෙන දවස් ගණන් සමහරලා down වෙලා තියෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් ගැටලු මුණ දීලා තමයි ඉතින් හොරෙන් බලන නම් බලන්නේ. ඊටට ඉතින් හොඳයි සල්ලි දීලා බලන එක කරදරයක් නැතුව බලන්න පුළුවන්. ආසාවට ගන්නවා නම් ඉතින් අර වගේ කාඩ් ෂෙයාරින් කවුරු හරි එක්කෙනෙක් හොයාගෙන යාට සල්ලි එයත් සල්ලි ගන්නවා මේව දෙනවට. අර ගන්නට වඩා අඩුවෙන් අම්බු වෙන්නේ. උනාට ගොඩක් channels එයා දෙනවා සමහරලාට අර එක provider කෙනෙක්ට ගෙවන ගන්නට provider දෙන්නේ 3 දෙනෙක්ගේ channels මේගොල්ලෝ දෙනවා. ඉතින් මේක නීති විරෝධී වැඩක්.
ගරන්ට් කරන්නත් බෑ.
ගරන්ට් කරන්නත් බෑ. ඉතින් ඒක තමන්ගේ කැමැත්ත අනුව තමයි.
කසුන් අහන කාලෙක මේ ටීගෝ ගැන අලුත් විස්තර දන්නවද කියලා මේ අර අලුතෙන් ඒක රීබ්‍රෑන්ඩ් කළා එහෙම තියෙනවා.
ටීගෝ එක වෙන කම්පැනි සල්ලි දීලා ගත්තා.
ඔව්. ඒක නම කියන උඩ අමාරුයි නේ.
ආ 3G ටෙස්ටිං එක වල දැන් ගොඩක් කල් ඉඳන් කරනවා HSDP වලට. සමහර පැති වල තියෙනවා.
SLT එකෙන් ADSL speed වැඩි කරනවා කියලා කතාවත් තියෙනවා.
තියෙන එකෙත් නැති වෙන්නේ තව මොකද්ද වැඩි කරන්නේ?
ඔව් ඒක තමයි.
ඉලක්කන්න නැති වැඩි කරා ඒගොල්ලෝ තෙන්නේ.
ඊයෙ එක හරියට හදාගත්ත නම් හුඟක් හොඳයි
නේ. ඔව් ඕක ගැන කතා කරලා තේරුම් ගන්න.
මේ ප්‍රශ්න දෙයක් ඉවරයි වගේ නේ.
අයිවරද?
ඔව් පැය ගහමාරක් ගියා බෑ නේ.
ආ එහෙමද? මම වෙලා වෙලෙන් වෙලද නම් බලනවා. අද නෑ.
1 විනාඩි 20ක් වගේ නේ.
ආ එහෙනම් ඉතින් හොඳයි නේ.
හොඳයි නේ.
ඔව්. 1:27ක් ගිහිලා තියෙනවා. එහෙනම් අද නවත්තුනේ. වෙන මොකුත් කියන්න දේවල් තියෙනවා?
වෙන ඇත්තටම කියන්න දෙයක් නෑ. ඉතින් ලබන සතිය ඊළඟ සතිය ඔව් ලබන සතිය වෙනකොට මේ
තෑගි බෙදන ගඩේ
තෑගි දීපුවාට සමහරට ලබන සතියේදී තෑගි හම්බෙන්නේ නැහැ නේ. ලබන සතිය අගදී වගේ.
ඔව් ඒ කියන්නේ අපි වීකෙන්ඩ් එකේ නම් බැරි වෙයි මේ වීකෙන්ඩ් එකේනේ. අප බලමු දවසක් දාගන්න මේ වෙලින්ටර්න් සෙට් කරගෙන නේ.
ඔව්.
එහෙනම් අපි
ඒ ගැන කට්ටියට සුබපැතුම්.
ඔව් එහෙනම් අද කට්ටිය කට්ටලා
නැති කට්ටියට සුබපැතුම්.
සුබපැතුම් අපි ඊළඟට දිගෙන් දිගට මොනවා මොනා හරි දෙන්න බලන්නයි තියෝ ගලන්ට. එහෙනම්
ඔව් එහෙනම් කට්ටියට බොහොම ස්තුතියි ආගෙන හිටියත් නේ.
සුබ රාත්‍රියක්.
ඔව්
සුබ රාත්‍රියක්.
සුබ රාත්‍රියක්.
සුබ සතියක්.